නිර්වාන් සරණයි හැම දෙනාටම අදත් අපට පුළුවන් සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. දත්ත අපිට සමහරට කලින් ඉවර කරන්න වෙයි. එහෙනම් ඉක්මනට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙන ඒවා.
අවසරයි ડોક્ટર රවි. මම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න හැමෝටම සුබෝදෑසනක්. එදා පටන් ගත්ත තැනේ ඉඳලම අදත් විමසුවා. එදා මගේ අතින් කියුණා අර රූපං අත්තතෝ සමනුපස්සති කියන තැන සකීයත්ව දැක්ම ඇති වෙන හැටි. ඊට පස්සේ ගොඩක් දුරට මම ওই සම්බන්ධ දේශනා අහන්න පටන් ගත්තා මේ සතිය තුළ. එතකොට ඒ දේශනාවන් වලට අනුවත් මට විමසන්න පුළුවන් වුණා. හැබැයි මම දැන් විමසන්නේ තමා තුළින්. එතකොට මම විමසගෙන යනකොට මට තේරුණා දැන් මෙතන හතර විද්‍යකට කියලා තියෙනවා. මේ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තංවා අත්තානං සමනුපස්සති, අත්තනීයවා අත්තානං සමනුපස්සති, රූපස්මින්වා අත්තානං සමනුපස්සති. එතකොට මම එකක් නේ ඉස්සෙල්ලා විමසුවේ. ඊට පස්සේ මම විමසන්න පටන් ගත්තා මොකද මේ හතරක්ම කියන්නේ කියලා. එතකොට තේරුණා පළවෙනි දෙක රූපය අත්ත එව රූපවන්ත වූ අල්ලා ගැනීම. ඔය දෙකම අල්ලා ගැනීම කියන්න පුළුවන් දෙකම. ඊට පස්සේ කියනවා අත්තනීය වාරූපන් කියන තැන අල්වා ගැනීමෙන් රූපය. හතරවෙනි එකේ කියනවා අල්වා ගැනීමෙන් තමා. මේ තමාම තමයි විස්තර කරන්නේ හතර විදියකට. හැබැයි මෙතන අල්වා ගැනීම කියන එක ටිකක් ප්‍රමුඛ වුණා මට. ඊපස්සේ මම හොයන්න පටන් ගත්තා මොකද්ද මේ අල්ලා ගැනීම කියන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොටම අල්වා ගැනීම උක්ත වෙලා තියෙනවා එතන. එතන මොකද්ද මේ අල්ලා ගැනීම කියන එක විමසනකොට මට තේරුම් ගියා දැන් මේ මම කියන එක පිහිටගෙන තියෙන්නේ අල්වා ගැනීමකින් කියලා. ඊට පස්සේ මම යොමු වුණා අල්වා ගැනීම කියන ක්‍රියාව. දැන් ක්‍රියාවල් ගොඩාක් විමසලා තියෙනවානේ. ඒ විදිහට මේ අල්ලා ගැනීම කියන සිද්ධිය යදීම එහෙම නැත්නම් ක්‍රියාව විමසන්න පටන් ගත්තා. එතකොට අල්ලා ගැනීම කියන එක විමසන්න බෑ අනිත් කාරණා එකතුනේ නැත්තම්. අර අනිත් අර ඉස්ලාමෙන් දැනීම කියන්නේ ක්‍රියාවක් විදිහට විමස ඒ වගේම තමයි. අල්ලා ගැනීමත් වෙන්න බෑ. එතකොට වෙන්න බෑ කියන්නේ කිසිම විදියකින් අර්ථකථනයක් දෙන්න බෑ. හැබැයි මේ සක්කාය දිට්ඨිය සකීයත් දැක්ම ගැන විමසනකොට මේ අල්වා ගැනීම කියන එක ප්‍රමුඛ වෙනවා. හැබැයි ඒක වෙන්න බැරි සිද්ධියක්. එතකොට ඇයි මෙතන මේ රැවටීමක් වෙලා තියෙන්නේ කියලා මම මගේ පැත්තෙන් විමසුවා. එතකොට මට තේරුම් යන්න පටන් ගත්තා මේ අල්වා ගැනීම කියන්නේ දැන් මම ස්වરૂප මුලම කාරණේට යනවා. ස්වરૂප ඒ කියන්නේ අර පාලි වචනව කියනව ලේසියට නෑ, එහෙමත් හොඳ නෑ. ස්වરૂපය දැන ගැනීම, හඳුනා ගැනීම, සකස් කිරීම, දැන ගැනීම. ඔය පහෙන් මම පළවෙනි එකයි කියන්නේ. මේ ස්වરૂපය දැන් අල්ලා ගැනීමක් උනේ කොහොමද කියලා. එතකොට මේ ස්වરૂපයට දෙන්න පුළුවන් අපිට අර්ථකථන ගොඩක් දැන් තියෙනවානේ. මේ ස්වરૂපය කොහොමද අල්ලා ගත්තා කියන්නේ. අල්ලා ගැනීමට අර්ථකථනයක් දෙන්නත් බෑ, ස්වરૂපයට අර්ථකථනයක් දෙන්න බෑ. මෙතන මහ මුලාවක් නේ තියෙන්නේ. දෙකටම අර්ථකථනයක් දෙන්න බෑ. අපි දැන් දැනගත්තනේ ස්වરૂපය කියන්නේ ස්වરૂපය කියන එක ක්‍රියාවක්. ස්වરૂපේ ක්‍රියාවක් අර රූපණේ මතුවීමක්. ඒ කතාව තමයි මේ ගත්තේ. මතුවීමක්, පැන නැගීමක්. ඒකටත් අර්ථකථනයක් නැහැ. අල්ලා ගැනීමටත් අර්ථකථනයක් නැහැ. ওই විදිහට මම හතරම විමසුවා අර්ථකථන නැති වුණා. එතකොට මුලටම ගිහිල්ලා කිව්වොත් දැන් මේ ඉස්සෙල්ලාම විමසනකොට දැනීම ඔස්සේ මතුවීමනේ මේ කල්පනා කරන්නේ දැන්. දැන් ඉස්සර කරන්න හදන්නේ. එතකොට මේ සක්කාය එහෙම නැත්නම් තමා බවත් මතුවෙලා. එතකොට මේ මතුවීම තුළ මෙන්න මේ කාරණා ටික තියෙනවා. දැන් මේ කාරණා ටිකටත් අර්ථකථනයක් දෙන්න බෑ. එතකොට සක්කාය තමා කියන තැනට අර්ථකථනයක් මට දෙන්න පුළුවන්ද? හෙව්වා 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 කොහොමවත් දෙන්න බෑ. එතකොට මම යොදාගත්තා ගොඩක් කලක ඉඳලා මම මහා හත්තිපදවම සූත්‍රය විමසනවා. අර එතන තියෙනවා අර මේ ස්වરૂපයක් විමසනකොට එතන මට යොදා ගන්න පුළුවන් වුණා අර උපාදානස්කන්ධයක්. මට ලැබෙන්නේම උපාදානස්කන්ධයක්. එතකොට මේ උපාදානස්කන්ධ පහක් දැන් මෙතන ලැබිලා තියෙනවා. ඒ පහක් ලැබිලා තිබුණට මේකට අර්ථකථනයක් හොයන්න බෑ. මේවා එකක්වත් මට හොයන්න බෑ. ඒවට අර්ථකථන නැහැ. එතකොට මට තේරුණා මේ පහම සකස් වීම, ඒ කියන්නේ මේවා හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල්, මේවට අර්ථකථන දෙන්න බෑ. මෙතන තියෙන නිස්සාරත්වය අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ අවබෝධ වීමත් සමගම අර පළවෙනියටම පැනවුණු කාරණය තමා බවත්, නිස්සාරත්වයක් බව වැටහෙන්න පටන් ගත්තා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මහා මුලාවක්. මහා මුලාවක ඉඳගෙන මුලාවම විස්තර කරන්න හදනවා. අන්න ඒ විදිහේ අර්ථයක් මට දැනගන්න පුළුවන් වුණා. එතකොට ඉස්සෙල්ලාම විමසනකොට දැනීම කියන තැන, දැන් විමස ගන්න පුළුවන් දැනීම කියන්නේ යෙදීමක්. අර ඒ යෙදීමටත් අර්ථකථනයක් නැහැ. එතකොට මගේ ශරීරයේ පුරාම තියෙන දැනීම් මම විමසලා දැන් ගොඩක් කල් විමස විමස ඉන්නවා. එතකොට මේ දැනීම් වලට කිසිම අර්ථකථනයක් නැහැ. දැනීම ඔස්සේ මතුවෙන සොකියත්, සොකියත් දැක්මත් ඒ ඔක්කොම අර්ථකථන නැති වෙලා යන තැනකට විමසීම මෙහෙයවන්නේ හුරු වෙන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් කෙටිමෙන්ම කිව්වොත් ડોක්ටර් රවි, රූපං අත්තතෝ සමනුපස්සති කියනකොටම අල්ලා ගැනීමක් වෙලා, අල්ලා ගැනීමට අර්ථකථනයක් දෙන්න බෑ. අල්ලා ගැනීම කියන්නේම උපාදානය. අල්ලා ගැනීමට අර්ථකථනයක් දෙන්න බැරි නම් මේ ස්වභාවයන් හැම ස්වභාවයකටම මට අල්ල ගන්න බෑනේ. ඒ කියන්නේ මට අර කියන්නේ අල්ල ගන්නවා, බැස ගන්නවා, ඒකටම රිංග ගන්නවා කියලා හතරක් කියන්නේ. ඒ පාලි වචන තමයි මට මතක් වෙන්නේ. හැබැයි එතන සිංහල වචන කිව්වොත් බැස ගන්නවා, අල්ල ගන්නවා, ඒකෙම රිංග ගන්නවා, තව එකක් තව අභිනේස විනිබත්, ඒකටම බද්ධ වෙනවා. ඔන්න ඔය කාරණා ටිකටත් දැන් මට අර්ථකථනයක් නැති වෙනවා. ඒ කියන්නේ රූපේ රූපේ විදියටම, ස්වરૂපේ මෙතන ස්වરૂපේ ස්වરૂපේ විදියටම විචක්ෂණය හරියටම වුණොත්, මම හිතනවා ටිකක් වුණා කියලා, හරියටම වුණොත් මට අල්ල ගන්න දෙයක්, අල්ලා ගැනීම කියන කාරණයටත් අර්ථකථනයක් නැති වෙනවා. ස්වરૂපය කියන කාරණයටත් අර්ථකථනයක් නැති වෙනවා. ඊට පස්සේ එන්නේ වින්දනය, හඳුනා ගැනීම, සකස් කිරීම, විජානාති දෙකක් වෙන්කර හඳුනා ගැනීම, වෙන්කර දැන ගැනීම, හඳුනා ගැනීම නෙවෙයි වෙන්කර දැන ගැනීම. ওই කාරණාවලටත් මට අර්ථකථනයක් නැති වෙනවා. එතකොට මුලාව මුලාවෙන්ම දකින්න පුළුවන්කම හම්බුණා. එච්චරයි ડોક્ટર රවි, මට තවදුරටත් ඔබතුමාගේ සහය අවවාදය ඉතාමත් අවශ්‍යයි.
හොඳයි, දේරුවන් සරණයි.
දේරුවන් සරණයි.
ගොඩාක් හොඳයි. දැන් හොඳයි කියන්නේ ඔබතුමිය විස්තර කරන්න පටන් ගත්ත තැන අල්ලා ගැනීම කියන ක්‍රියාවනේ. අල්ලා ගැනීම ඔන්න ඔතෙන්ට තමයි යොමු වෙන්න ඕන. උපාදාය, අපි නිකන් අල්ල ගන්නවා කියන අදහස නෙවෙයි එතන තියෙන්නේ. අල්ල ගන්නකොට අල්ල ගන්න කෙනක් තින්න අල්ල ගන්න දේත් තියෙනවානේ.
ඊට
වඩා අල්ලා ගැනීම කියන ක්‍රියාවට යොමු වෙන්න ඕන. අල්ලා ගැනීම කියන ක්‍රියාවට යොමු වෙන්න ඕන. ඒක මේ හරි ලස්සනයි ඔබතුමී කිව්ව. අල්ලා ගැනීම හොයනකොට දැන් මොකක්වත් නැතුව අල්ලගන්නේ කොහොමද නේද? මොනවා හරි දෙයක් හැබැයි අල්ලගන්න.
ඔව්. ඒක කොහොමද ප්‍රශ්නයක් වුණා ડોක්ටර් අවි?
නෑ, ඒ ප්‍රශ්නේ ආවනම් හොඳයි. ඒ ප්‍රශ්නේ වැදගත්කම තමයි මම කියන්න
හදන්නේ.
දැන් අපිට අල්ලා ගැනීම තනියෙන් කතා කරන්න බෑනේ ක්‍රියාව.
එහෙම.
ඒකට මොකක් හරි දාගන්න ඕන. එතකොට රූපේ වේදනාව කියලා ආයේ ගලපපු පහක් තියෙනවනේ. ඒ ඒ ඒ ඒ වචන එක්ක ගලපන්න නෙවෙයි. අල්ල ගන්න නම් ස්වභාවයක් ඕනනේ. ස්වરૂපය. මම තව විදිහට කිව්වොත් කතා කරන්න නම් මොකක් හරි දෙයක් ඕනනේ. වචනෙට දාන්න මොනවා හරි සටහනක් ඕන නේද? නැත්තම් වචනෙට දාන්න පුළුවන්.
සටහනක් අවශ්‍යමයි.
අන්න
ඒක
අන්න
සටහන වැඩ
සටහනක්
කිසිම නැහැ.
සටහනක් නැත්නම් වචනයකට දාන්න පුළුවන්ද? Taman තුල අදහසක් නැත්නම් වචනයක් කියන්න පුළුවන්ද?
කියන්නම බෑ.
අන්න ඒ සටහන තමයි ඔය ස්වરૂපය හරි ඉන්දනේ හරි මොකක් හරි කියලා නම් දෙන්නේ ඔන්න ඔය සටහන. හරි.
සටහනට එහෙමයි.
එතකොට ඒ අල්ලා ගැනීම ඒ සටහන පැත්ත තමයි දැන් කට්ටිය හිතන්නේ. මම ඒකට නෙමෙයි ફોકસ කරන්නේ. අල්ලා ගැනීම. අල්ලගත්තේ මොකද්ද කියන එක අපිට අදාළ නැහැ, වැදගත්ුත් නැහැ. හොයන්න ඕන එකක් නෙමෙයි. ආයි කියන අල්ලගත්තේ මොකද්ද? ස්වરૂපේද, වේදනාවද, සංකාරේද, විඥානද?
අවශ්‍ය වෙන්නේ අල්ලා ගැනීම විතරක්ම තනි කළ ගත්තා.
අල්ලා ගැනීම මොකද්ද කියලා හොයනකොට තමයි මොකක් හරි තියෙන්න ඕන නේ අල්ලගන්න. මොකක් හරි තියෙන්න ඕන එක නෙමෙයිනේ දැන් අපි හොයන්නේ. අපිට හොයන්න ඕන අල්ලා ගැනීම. මොකද මේ අල්ලා ගන්නව නිකන් එල්ලිලා හිටිනවා. ඈ ඕක හරි එල්ලිලා ඉන්න ඕන. වතුර ගහගෙන යනවා කියලා හිතන්න. ඕක හරි එල්ලෙන්න ඕන. බිමට වැටෙනවා කියලා හිතන්න. මොකක හරි එල්ලෙන්න ඕන.
ඉදුරු ගහේ හරි එල්ලෙනවා කියනවා.
ඉදුරු ගහේ හරි එල්ලෙනවා. මොනවද එල්ලෙනවා කියන තැනට අවධානය යොමු කරන්න. එල්ලෙනවා. ඈ ඒක ක්‍රියාවක්නේ. අපිට වැදගත් නැහැ මොකේද එල්ලුනේ කියලා.
නෑ ඒක
වැදගත්. මොකක්ද අල්ලගත්තේ කියන එක අපිට වැදගත් නැහැ.
නෑ.
මේ ක්‍රියාව මොකද්ද? එල්ලෙනවා, අල්ල ගන්නවා. ඈ ඔන්න ඔතන තමයි මේ වචනේ නියම විග්‍රහය එන්නේ. ඔන්න ඔය 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 දැනීම එල්ලෙනවා කියන ගතියක් තියෙනවනේ.
තියෙනවා තියෙනවා.
ඔන්න ඕකට තමයි උපාදාය කියන්නේ.
උපාදාය රූපං.
උපාදාය ආයි රූප දාගන්න එපා.
කෙවුනා එක.
ඔව්. උපාදාය කියන්නේ එල්ලෙනවා, අල්ල ගන්නවා. ඔන්න ඔකටයි ફોકસ වෙන්න ඕන. හරි. ඒ ගතිය. උපාදාය අස්මීති හෝති. නෝ අනුපාදාය. උපාදාය අස්මීති හෝති. නෝ අනුපාදාය.
ඒ සුවත්තේ මම ඊ රාත්‍රියේ විග්‍රහ කරගත්තා. කුජදා හමුදා දැම්ම. එතන මට ලොකු සන්තෝෂයක් ඇති වුණා.
අන්න හරි. දැන් ඔන්න ඔතන තමයි දහම හරියටම දකින තැන. උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඔන්න ඕක අහලා තමයි ආනන්ද හාමුදුරුවෝ සෝවන්. එතකොට බලන්න එතන උපාදාය. උපාදාය අස්මීති හෝති එච්චරයි නේ.
එහෙමයි එච්චරයි.
අල්ලා ගැනීම තමයි වෙමි කියන එක.
වෙමි අස්මි කියන්නේ වෙමි කියන තැන.
ඔව්. දැන් එතන මොකක්ද අල්ලගත්තේ කිව්වද? කවුද අල්ලගත්තේ කිව්වද?
නෑ එහෙම මොකක් කිව්වේ නෑ.
කිව්වේ නෑනේ. එතකොට අපේ ફોકસ එක අපේ අවධානය යොමු වෙන්න ඕන අල්ලා ගැනීම. මොකද්ද මේ එල්ලෙන ගති?
එල්ලෙන ගතිය.
ඔව්. අල්ලා ගැනීම උපාදාය තමයි වෙමි. වෙන අර කරුණු එකක්වත් නෙමෙයි. උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. දැන් අර හොයන්න ගියානේ රූපේ මොකද්ද, ස්වરૂපෙද, මොකද්ද, අරකයි මේකයි, වින්දනය, වේදනාව, ඔය කියපු ඒවා එකක්වත් වැඩන්නේ නැහැ. අදාළ නැහැ.
එතකොට ලොකු සන්තෝෂයක් වෙන දැන් විමසන්න තියෙන බොහොම පොඩ්ඩයි
කියලා. පොඩ්ඩයි නෙමෙයි, විමසන්න ඕන තැනට ආවා.
අන්න හරි.
වෙමි කියන සක්කාය ඔය කියන්නේ.
එහෙම
වාදාය අස්මීති හොති අන සක්කාය. දැන් බුදුහන්දුරගෙනේ සක්කාය පිරිසිඳ දකින්න.
එහෙමයි.
අපි පිරිසිඳ දකින්න හදනේ රූපේ තියනවද නැද්ද, පෙර නොතිබීම හටගත්තද, නැති දෙයක් හටගත්තද, ඔය ගෝචරත්වය ගැන කතාව මිස සක්කාය ගැන කතාව නෙමෙයිනේ.
ඒ ඔක්කොම ගෝචරත්වය.
දැන් තේරෙනවද? ගෝචරත්වය ගැන නෙමෙයි පහර දෙන්න තියෙන්නේ මේ දිට්ඨියට.
දිට්ඨියට
සකීයත්වය කියන එකයි දකින්න තියෙන්නේ. සකීයත්වය වෙමි කියන එක තියෙන්නේ උපාදාය. උපාදාය අස්මීති. උපාදාය අස්මීති හොත්. නො අනුපාදාය.
එහෙමයි.
දැන් රූපෙද, වේදනාවද, සංඥාද, ඔය වැඩක් තියෙනවද?
කිසිම වැඩක් යොදා ගන්නම බැහැනේ. දැන් විමසන තැන යෙදීමක් වෙලා තියෙනවා. ඒ යෙදීම තුලින්මයි දැන් විමසන්නේ.
දැන් යෙදීම ගැන කතා කරන්න උනේ අල්ලගත්තු හින්දා නේද, එල්ලුණ හින්දා නේද?
යෙදීම ගැන ඒක මුලදිම උනේ මේ එල්ලුණානේ, එතන අල්ලා ගැනීමක් තියෙනවා කියලා. දැන් ඒකයි විමසන්නේ, කොහොමද මේක වෙන්න පුළුවන්ද කියන එක.
ඔව්, මෙච්චර කල් කළේ ඔය යෙදීම නැති කරන්න ගියා නේද, අල්ලගත්තු දේ නැති කරන්න ගියා නේද?
එහෙම තමයි පටන් ගත්තේ.
ඔව්, එල්ලීම, අල්ලා ගැනීම.
එහෙම
පාදාය, පාදාය අස්මීති හොති. නොතැන් ඔතනයි දකින්න ඕන. දැන් මං කියන රඹ කඩන්න කියලා ගේ ඇතුළ ඉඳන් උඩ පනිනවනේ, ඒ රූපේ තියෙනවද නැද්ද කියලා හො හො. ඔන්න ඔන්න දැන් අඹ ගහයටට ගියා. උපාදාය මොකද්ද මේ අල්ලා ගැනීම කියන්නේ, මොකද්ද මේ එල්ලෙනවා කියන ස්වභාවය? ඒක ක්‍රියාවක් කියලා දැක්කනේ. අන අන ඒ ඒ දැක්ක මොකද්ද කියන එක නෙමෙයි,
එකක් සකස් වීමක් වෙලා තියෙනවා කියලා දැක්කා.
ඔව් නෑ, ඒවා ඒවා එකක්වත් අදාළ නෑ. දැන් දකින්න ඕන මෙන්න මේ උපාදාය කියන උපාදාය ගතිය තියෙනා නා වෙමි.
වෙමි.
ඔව්.
නැතුව නෙවෙයි.
උපාදාය නොයදුනොත් ඒ කතාවක් අදාළම නෑ.
නෑම නෑ.
ඔන්න ඕකයි නුවණ දැක්ම.
එහෙමයි.
ඔන්න ඔය දැක්ම පිරිසිදු වෙන්න ඕන. ඔය ඔය දැන් ඔන්න ඔන්න ඔය කරන්නේ දැන් කායනුපස්සන සතිපට්ඨාන.
එහෙමයි.
අය කයෙහි කය අනුව දකිනවා කියන්නේ කය දිහා බලන එක නෙවෙයි, ස්වරූපය දිහා බලන එක නෙවෙයි. අල්ලා ගැනීම උපාදානේ, උපාදාය අද ඒක ඒක නෙවෙමි කියන්නේ. වෙමි වෙමි කියන අන්න ඒක දැක්කොත් සක්කාය සක්කාය විදිහට දකිනවා. සක්කාය සක්කාය විදිහට දකිනවා කියන්නේ පහර වදින්නේ සක්කාය දිට්ඨියට. බුදුහාඳුර කියන්නේ සක්කාය පිරිසිඳ දකින.
ගෝචරත් පහටම අර්ථකථනයක් නැති වෙන තැන, ගෝචරත් පහටම අර්ථකථනයක් නැති වෙන තැන ඇතන
නෑ. ඒ පහට අර්ථකථනයක් නැති වෙනවා කියන්නේ ආයේ ගෝචරත්වය ගැනනේ කතා කරන්නේ.
ඒක තමයි. අන්න එතන තමයි මම විමසන්න පටන් ගත්ත තැන කියලායි මම මේ කිව්වේ.
ඒක නෙමෙයි වෙන්නව.
දැන් වෙනස් එකක්. වෙනස් පැත්තකට දැන් ඕනානේ.
ඔව්. අපි හිතන්නේ ගෝචරත්වය නැති වුණොත් මම නැති වෙනවා කියලානේ.
නෑ, එහෙම එකක්
නෙමෙයි. එහෙම නෙමෙයි. මම නැති වෙන්න ඕන ගෝචරත්වයේ තිබුණට කමන්නේ. සක්කාය දිට්ඨියයි කැඩෙන්න ඕන. ස්වરૂප තිබුණට ප්‍රශ්නයක් නෑ.
වේදනාව අපිට නැති කරන්නම බෑනේ.
නෑ, ඒක පුළුවන්ද බැයිද කතාව යෙදෙන්නේ නෑ. මේ යෙදෙන්නේ සකීයත්වේ සක්කාය. තේරෙනවද?
එහෙම.
ගෝචරත්වය ගැන කතාව යෙදෙන්නේ කාටද? අන්න අල්ලා ගැනීම. ඇයි ගෝචරත්වය ගැන කතා කරන්න ඕන උනේ?
අල්ලා ගැනීම තිබුණොත්.
වෙමි වෙමි. ඔව්. උපාදාය. උපාදාය අස්මීති හොති. එකයි මං කියේ ගෝචරත්වය නෙමෙයි මෙතන ෆෝකස් වෙන්න ඕන, අල්ලා ගැනීම. අල්ලා ගැනීම තමයි දිට්ඨිය තියෙන්නේ.
එහෙමයි.
ඒකට දිට්ඨියටයි ඉස්සෙල්ලා පහර දෙන්නේ, අරමුණට නෙවෙයි.
එහෙමයි.
දැන් තේරෙනවද? රාග ද්වේෂ වලට නෙවෙයි මේකේ පහර දෙන්නේ, දිට්ඨියට.
දිට්ඨියට.
එතකොට සක්කාය දිට්ඨිය හිසගෙන ගත්ත කෙනෙක් එකිනෙ නිවන ලෙස උත්සාහ කරන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කරන්න කියන්නේ ඇයි කියලා තේරෙයි.
එහෙමයි.
අපි උත්සාහ කරන්නේ ඒකාම රාගය දුරු කරන්න. ආම රාගය නෙවෙයි. සක්කාය
දිට්ඨිය කියන්නේ ගෝචරත්වයක් නේ ආපහුත්.
ඔව්. නැකනම් ගෝචරත්වය ගැන කතාවක්වත් අදාළ නැහැ. දිට්ඨිය පැත්තටයි යමු වෙන්න ඕන.
එහෙමයි.
බර බුදුහාමුදුරෝ දහම් දේශනා කරන්නේ දිට්ඨියට, ගෝචරත්වයට නිවි. ඔන්න ඔතන තමයි අන්න තීර්ථකයන්ගේ මේ ශාසනයේ වෙනස.
එහෙමයි.
හරි.
එහෙමයි.
පරණ සාකච්ඡා අහලා බැලුවොත් මෙච්චර කල් ඇහුවේ ගෝචරත්වය ගැන, දිට්ඨිය ගැන නෙමෙයි. අද තමයි, අද තමයි මේක හරියටම ඔබතුමිය කතා කළේ.
එහෙමයි එහෙමයි, මම මේ ගොඩක් කල් එතන ලැගගෙන හිටියා ડોක්ටර් ආවි,
ඔව්
මේ සතිය තුළම ලැගගෙන හිටියා ඒක තුළ.
ඔව් මේ සතිය නෙමෙයි, මේ වෙනකම් මේ මේ
නෙමෙයි, විශේෂයෙන් මේ සතිය තුළ. කන්ද ගියත් ඔතන මොනව හරි කරන්න ගියත් ඔතන අර ඒ වගේ තත්ත්වයක් උදා වුණා. එතකොට මං, ඒ කියන්නේ මගේ සතිය සිහිය ඔතනම තියාගෙන හිටියා. මකත් දෙන්නේ මකත් දෙන්නේ
නැහැ. ඒ කියන්නේ සතිය යොමු වෙන්න ඕන ගෝචරත්වයට නෙවෙයි, දිට්ඨියට.
දිට්ඨියට තමයි යොමු වෙන්නේ.
එතකොට ඔය අනිත් අය ඔක්කොම අහන ප්‍රශ්න ගෝචරත්වය ගැන මිසක් දිට්ඨිය ගැන නෙවෙයි. දැන් අද විතරයි මට ඇහුනේ අන්න දිට්ඨියට ફોકસ වෙනවා. ඕක කරන්න තමයි අර ආර්ය දර්ශනය ඇහෙන්න ඕන. ඇහෙන්න සුදුසුකම කී කියා කියන්න, ඇහෙන්න සුදුසුකම්. ඒක හැදෙන්න තමයි අනිත් ඔක්කොම කිව්වේ කියන්නේ ඇයි කියලා තේරෙයිද?
එතන ගෝචරත්වය විමසද්දිත් මට හොඳ කාරණයක් වැටහුණා ડોක්ටර් රවි. දැන් හැබැයි ගෝචරත්වය කතා කරන්න එපා කිව්ව නිසා නොකිය ඉන්නද?
ඒක නොකිය ඉන්න එකම හොඳයි.
හොඳයි.
අදාළ නැති ඒවා කතා කරලා වැඩක් නැහැ.
එහෙමයි එහෙමයි.
ඒක විමසලා වැඩක් නැහැ කියලා තේරුණා නම් ඒක
ඒක මම අතහැරලා දැම්ම, විමසලා වැඩක් නැහැ නේ, ගෝචරත්වයනේ.
ඔව්. ගෝචරත්වය තියෙන්නේ මම හිටියොත් නේ.
එහෙමයි. අස්මීති මම වෙමි.
ඔව්. මම වෙමි එක තිබුණා කියලා ගැටලුවක් නැහැ, අපි දකින්න ඕන. දැන් අන්න ගෝචරත්වයට ફોકસ වෙන්නේ මම ඉන්නකම්.
එහෙමයි.
හැබැයි ඊට පස්සෙත් ගෝචරත්වය තමයි, මොකද ඒකේ ගැටලුවක් නැහැ. මම කියන එකේ නේ ගැටලුව තියෙන්නේ.
ගැටලුව දෙට්ටියනේ.
දෙට්ටියනේ. ඒකට අර සුතේ නිරවුල් වෙන්න ඕන ඔන්න ඔතෙන්ට. බුදු කෙනෙක් කතා කරන්නේ දෙට්ටියට. ගෝචරත්වයට නෙවෙයි.
එහෙමයි.
අපි ලෝකේ ශූන්‍ය කරන්නනේ හදන්නේ. ගෝචරත්වේ නැති වුණා නම් හරි කියලා නිහිතන්.
එහෙමනේ හිතුවේ.
ඔව්. ගෝචරත්වේ පැත්ත නෙමෙයි කතා කරන්නේ, දිට්ඨිය පැත්ත. දැන් තේරෙනවා ඇති බහිද්දා වික්කිත්ත කියන එක ගෝචරත්වේ තනි කර.
එහෙම එහෙම ඒක තේරුණා. ඒකත් මම විග්‍රහ කරගත්තා ડોක්ටර්.
ඔව්. ඔව්. දැන් ගෝචරත්වේ ගැන මොකක් හරි කතා කළා කියන්නේ බහිද්දා වික්කිත්ත.
බහිද්දා.
ඒකයි මම ඒක කියන්නත් එපා කිව්වේ.
ඒක තමයි ඒක තමයි මම දැන් තේරෙනවා ડોක්ටර්. කතාවට.
ඔව්. දැන් ඊළඟ අහුවෙන පැත්ත අජ්ජත්ත සම්තිත්ත කියන එක. ඒක ටිකක් ඔළුවේ තියාගන්න.
ඔව්. ඒකත් මම පොඩි විමසීමකට ගියා. හැබැයි දැන් මම ඉදිරිපත් කරන්නේ නැහැ. මට ඒක ගැන එච්චර නිශ්චිත අවබෝධයක්වත් නැහැ තාම. ඒ නිසා මම ඉදිරිපත් කරන්නේ
නැහැ. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගොඩාක් ගොඩාක් පින් ඔබතුමාගේ පාද නමස්කාර කරනවා. මෙතරම් දුරටවත් අපිව මෙතෙන්ට තල්ලු කරගෙන ආව එකට තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධයම ලැබේවා.
තෙරුවන් සරණයි. අමිත මේෂ්ට මොකද්ද හිතෙන්නේ?
සර් මං අහගෙන හිටියේ මම මගේ අදහස ඍජුව දැක්කුවට කමක් නැද්ද සර්ට?
කමක් නැහැ, කමක් නැහැ.
හරි සර්. දැන් අපි ධර්මයක් කියද්දී තමන් ඉදිරිපත්, අපි හිතමුකෝ මං ඉදිරිපත් කරනවා කියලා. එතකොට එයා ලොකු වෙහෙසීමක් කරලා නැතිින්ට ඇවිල්ලා කියන්නේ. එතකොට අදාළ කල්යාණ මිත්‍රයා එයාව ඩිස්කරේජ් වෙන්නේ නැති විදිහට අනුක්‍රමිකව තව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන්න, discouraged වී තව පොඩ්ඩක් ඇහෙන පැත්තට තල්ලු කරන්ඩ ඉස්සරහට තල්ලු කරන්ඩ තමා උපදෙසක් දෙන්නේ. ඒක තමා කල්යාණ මිත්‍රයාගේ ගුණේ. හරි සර්. එන්නේ ඒක මට තේරෙනවා මේ ඩිස්කෂන් එකේදී. හැබැයි සර් දැන් මෙතනදී කතා වුණ සමහර කරුණු ටිකක් මම ගන්නවා සර්. අරගෙන මට හිතෙනවා මෙන්න මෙහෙම එකක්. අපි හිතමුකෝ දැන් මේ ඉදිරිපත් වෙද්දි අපිට එනවා නම් මේකටත් මට අර්ථකථනයක් දෙන්න බෑ. මේ කරුණටත් මට අර්ථකථනයක් දෙන්න බෑ. මේකත් ක්‍රියාවක්, මේකත් අල්ල ගැනීමක් ක්‍රියාවක්, මේකටත් මට අර්ථකථනයක් දෙන්න බෑ කියලා ඇතුළාන්තයෙන් ප්‍රකාශයක් එනවා නම් සර්, ඒ ප්‍රකාශය අනිවාර්යෙන් ක්වෙස්චනබල්, ඇත ඉඳලා නැත දිගට යන ප්‍රකාශයක් මයි. ඒ ප්‍රකාශය කලබල වෙන්න එපා අහන් ඉන්න අය. නමුත් ඒ කියන්නේ ඇත ඉඳලා නැත කියන එක තමයි බෙහෙවින් ඇසුරු කරන්නේ. ඒකට යන ප්‍රකාශයක් මයි. ඒක වෙන වචන වලින් කිව්වොත් අපි ඒ අල්ලා ගත්තොත් මේ අනිවාර්යෙන් එහෙනම් අල්ලා නොගෙන ඉන්න ඕනේ කියන පැත්තකට යන්නේ. එතකොට මේක වෙන විදිහකට කතා කරොත් අපි මේක හිතනවනේ දැන් මේ හිතන හිතිල්ලක්නේ. හිතීම සංකල්පකින් නුවණ සංකල්පකින් අතික්‍රමණය කිරීමක් කියලා කියනවා මම ඍජුව. ඒක එකක්. ඊට පස්සේ සර් මට තවත් පොඩි එකක් ක්ලික් වුණා මේක හද්දි. මොකද මමත් උතන හිටියේ හින්දා සර් ගෙනුත් දැන් සර් ඉන්න තැනින් ඩිස්කරේජ් නොවි තව එයාව මාවත් එහෙමයි. ඒ කියන්නේ ඉස්සරහට තල්ලු කරන්න දෙන්නේ. ඒක කල්යාණ මිත්‍ර ගුණය. හරි. ඒකට යටත්ව සර් ඒකට හිසනම ආචාර්ය කරමින් මෙන්න මෙහෙම පැත්තක් මට පේනවා. ගෝචරත්වය දැක්ම. හොඳද සර්? අපි දැක්ම පැත්තට ફોકસ කරන්නේ. නමුත් අපි විමසීමේදී එල්ලෙන්නේ ගෝචරත්වය. හරි. ඒක හරි. නමුත් ගෝචරත්වය ඔහෙ තිබුණාවේ. ගෝචරත්වයේ නෙමේ ප්‍රශ්නේ. දැක්ම තමයි. එහෙම නැත්තම් ක්‍රියාව තමයි විමසන්න ඕනේ. ගෝචරත්වය ඔහෙ තිබුණාවේ කියලා එනවනම් ප්‍රකාශයක් ඇතුළාන්තෙන්. ඒක questionable. මං ඒක කියන්නේ ප්‍රායෝගිකව අපි විමසද්දී. හොඳද? ඇහැ රූපයෙන් චක්කු විඥාණයටවත්, චක්කු විඥාණයෙන් ඇහැ රූපයටවත් කියන දියසුලිය. හොඳද? ඔන්න ඔය දියසුලියෙන් ඉක්ම වෙන නුවණක් ආවේ නැත්තම් ගෝචරත්වය ඔහෙ තිබුණාවේ මෙන්න මේ ක්‍රියාවනේ හොයන්න ඕනේ කියලා අරකට ફોકસ නොකර ඒක ඔහෙ තිබුණාවේ. අන්න එහෙම දික්තියකට යනවා. හැබැයි හරියට සුතය නිරවුල් වෙලා නුවණක් ආවොත් සත්තුපන්න එහෙම නැත්තම් තථාවාදී එහෙම නැත්තම් පටිච්ච සමුප්පන්න බව කියන එක එහෙම නැත්තම් අනිත්‍ය කියන එක දැක්කනම් දැකීම කියන සංසිද්ධියෙන් තොරව වෙන්ව කතා කරන්න බෑ කියලා නුවණ එන්න ඕනේ. ඇහිම කියන සංසිද්ධියෙන් තොරව වෙන්ව කතා කරන්න බෑ කියන නුවණ එන්න ඕනේ. සකස් කිරීම, හිතීම, දැන ගැනීම කියන සංසිද්ධියෙන් තොරව වෙන්ව පැවැත්මක් නෑ කියන නුවණ ආවොත් විතරයි ගෝචරත්වයයි සංසිද්ධියයි ඉක්ම වෙන පැත්තකින් මම ආයනය කියන පැත්ත, මැනීම කියන පැත්ත, අල්ලා ගැනීම කියන පැත්ත, විනිශ්චය දෙන ගතිය කියන පැත්ත පේන්නේ අන්න අරක ඔහෙ තිබුණාවේ කියන පැත්තකින් නෙමේ. එක කරුණ අතික්‍රමණය වෙන විදිහට අනිත්‍ය නුවණ දැක්කොත් එයාට තමා මම ආයනය කියන පැත්තේ ඩිරෙක්ෂන් එක පේන්නේ කියලා. සර් මම මේ උපරි උත්සාහයත් තරල වචන වලින්නේ. තේරුවන් සරණයි සර්. මට අන්න ඒ දෙක තමා ක්ලික් උනේ. එතුමිය අගය කරනවා. එතුමිය ගොඩාක් අවංක උත්සාහයක් දරන කෙනෙක්. මේ මම මේ ටික සර්ට කිව්වේ
එතුමිය ගැන නෙවෙයි.
ඔය එතුමිය ගැන නෙමෙයි. හැබැයි ධර්ම කරුණුත් තරම් ධර්ම කරුණු වරන් සර්ට මං කතා කරේ. සර් තෙරුවන් සරණයි.
හොඳයි. සාදු සාදු. අන්න ඕක දැන් මං ඒක පස්සේ ගේනවා. දැන් එතුමියට කිව්වේ දකින්න ඕන තැන මේකයි කිව්වා මිසක් දැක්ම ඕකයි කියලා නෙමෙයි. දකින්න ඕන තැන මේකයි කියන එක. ඒක හැමෝටම පණිවිඩේ දුන්නේ. හැබැයි දැක්ම ඕකනේ. අන්න දැක්ම ගැන තමයි ඔබතුමිය දැන් කිව්වේ. ඒක හරීම වටිනවා අය කියපු ටික. ඒ දැක්ම පිරිසිදු වෙනවා. නැත්තම් අපේ අර අර ඒක ඒක මොකක් හරි විදිහකට ඉතන දැනගන්න ගතියක්. මේක ක්‍රියාවක් විතරයි. අල්ලා ගැනීම ක්‍රියාවක් විතරයි කියන තැන මම ඉස්සර කියන්නේ අර මේ රූපේ ක්‍රියාවක් විතරයිනේ. කනවා කියන එක ක්‍රියාවක් විතරයිනේ කියලා අල්ලගන්න. ක්‍රියාවක් විතරයි කිව්වා කියලා වැඩක් නැහැ. ඒ ලේබලේ වෙනස් වීම විතරයි. දැන් ඕවා ඔක්කොම ගේන්නේ මෙන්න මේ දැක්මකට. දැක්මකටයි කතා කරන්නේ. දැක්මකට දිට්ඨිය දිට්ඨිය. අපේ තියෙන සමනුපස්සති කියන දිට්ඨිය. තයි මේ කතා කරන්නේ. සමනුපස්සති කියන දිට්ඨියට. ඒක ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන විදිහ තමයි අර රූපං අත්තතෝ සමනුපස්සති. දැන් මේ මේ දිට්ටි හතරෙම ඉන්නවා නෙමෙයි. එකක් ගැන විමසනකොට අපි දන්නේම නැතුව තව එකකට පණිනවා. ඔය පිළිවෙලටත් නෙමෙයි. එකක් ගැන විමසනකොට දන්නේම නැතුව තව එකකට පැන. දැන් මේකේ උදාහරණයක් විදිහට මෙන්න මේ ක්‍රියාව නිසානේ මම. මේ ක්‍රියාව නිසානේ මම. අල්ලා ගැනීම නිසා මම. දැන් මොකක්ද මේ? එහෙම කිව්වා කියලායි සතර මහා ධාතුව නිසයි මම. සතර මහා ධාතුන් එක එක ඒවා හදා ගන්න නිසා මම කියන එකේ තමයි මුලින්ම ඉන්නේ. අර සතර මහා ධාතුව තියෙන තැනක එක එක අම්මා කියලා තාත්තා කියලා දීලා හදාගත්තා. ඒකේ මම ඉන්නවා කියන එක නෙමෙයි මුලින්ම කට්ටිය කතා කරන්නේ. ඊට පස්සේ කතා කරනවා සතර මහා ධාතුව. සතර මහා ධාතුව නිසා මම. ඊළඟට එනවා සතර මහා ධාතුව තියෙනවා ඉතින් මම නෑ. සතර මහා ධාතුව තියෙනවා ඊකේ මම නෑ. ඊයේ දෙන්නේ නෑනේ. ඒකට මගෙන් තොරව ඒ ස්වභාවයේ පවතින. ඒකට අන්න ඔය සතර මහා ධාතුව පැවැත්මක්. ඒකෙන් අරව මේවා හදාගන්න එක තමයි වැරදි කියලා මුලින් කතා කරන්නේ. ඒගොල්ලන්ට පේන්නේ නැහනේ සතර මහා ධාතුක පැවැත්ම. නැත්තම් මේ ස්වභාවයේ පැවැත්ම. ක්‍රියාව තියෙනවා මම නැහනේ. ක්‍රියාවලියක් තියෙනවා මම නැහනේ. ඒ රූපස්මින් වාත්තාන
තිරුවන් සරණයි ડોක්ටර් අවි.
ඔව් තව විනාඩියක් දෙන්න පොඩ්ඩයි.
හොඳයි.
එතකොට ක්‍රියාවලිය තියනවා මම නේ කියන තව දෘෂ්ටියකට එනවා. ඒකත් සක්කාය දිට්ඨියමයි. එතකොට මෙන්න මේකත් සියුම් වෙවි යනවා. දැන් අපි ඔය සතර මහා ධාතුන් කිව්වේ එතකොට ඒක තේරුම් ගන්න පහසුයි මේ කියන්නේ මොකද්ද කියලා. සතර මහා ධාතුව තියෙනවා මම නේ. ඔතන ඉන්න අය ඉන්නවනේ ගොඩ. ඊළඟට අපි යන්නේ සතර මහා ධාතුව කියලා එකකුත් නැහැ මේ ක්‍රියාවක් විතරයි. කනවා, ඇවිදිනවා, නානවා, දැනෙනවා, දකිනවා, පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. ඔක ක්‍රියාවක් විතරයිනේ. ක්‍රියාවක් විතරයිනේ. මම නැහනේ. ක්‍රියාවක් විතරයිනේ මම නැහනේ. ක්‍රියාවේ කොහෙද මම ඉන්නේ? මම කැලල කියන්නේ නැහැ. ක්‍රියාවක් විතරයි. ක්‍රියාවක් විතරයි. ඊළඟට ওই ක්‍රියාව කියන්නත් බෑ කියලා තව පැත්තකින් එනවා. ක්‍රියාව විස්තර කරන්න බෑ. මෙන්න මේ කියන හැම එකේම සක්කාය දිට්ඨිය. ක්‍රියාව විස්තර කරන්න බෑ කියන තැනම සක්කාය දිට්ඨිය. යදීම විස්තර කරන්න බෑ කියන තැනම සක්කාය දිට්ඨි. යදීම විස්තර කළා නම් කොහොමද සක්කාය දිට්ඨි එන්නේ? යදීම හම්බ වෙන්නේ නෑ. යදීම කියලා එකක් යෙදෙන්නේ නෑ. නැත්තම් යදීම තියනවා ඕක කියන්න බෑ. ඔන්න ඕවා තමයි ඔය හතර ආකාරයකට කියන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති කියලා එක පැත්තකින් කියනවා. ඒක කඩා ගන්නකොට අහුවෙන තව එකක් තව විදිහකට කියනවා. රූපවන්තං ආත්තං. අත්තනීයං ආරූපං. රූපස්මින් ආත්තං. ඔය අපිට වෙන ටික දහම හොයලා හොයලා වෙන ටික තමයි ලෝකේ තියෙන්නේ. කොහෙන් හරි මේ කතාව කියන්න දැන් අපිට වැටහෙන්න. මෙන්න මෙහෙම මෙහෙමනේ. මේක මෙහෙමනේ. මේ වෙන්නේ මෙහෙමනේ. මේ දහම මේකනේ කියලා ආන්නේ ඒ දහමේ නාමෙන් සක්කාය දිට්ඨිය වේදෙනවා. ඒ කියන්නේ දහම වැටහුණා කියන එකෙන් සක්කාය දිට්ඨි. බුදුහාමුදුරුවෝ කිව්වේ මේකනේ. මේකනේ ඊතර වෙන එක. දහමේ නාමෙන් එන සක්කාය දිට්ඨිය. එතකොට ඊ එතන බොහොම සියුම්ම යෙදෙන ආයි තියෙන උපාදාය අස්මීති හෝතිම තමයි. මේ ක්‍රියාව මේ ස්වභාවය මම යෙදෙන්නේ නැහැ. ක්‍රියාවලියක් විතරයි. ඒ ක්‍රියාවලිය විස්තර කරන්න බෑ. මම නැතුව කොහොමද ඔබ විස්තර කරන්නේ? නැත්තම් ක්‍රියාවලිය කියලා එකකුත් නැහැ. මේවයි හොඳට බලන්න. මේ කියන්න නෙමෙයි, මේ සිතුවිල්ල එන්නේ කාටද? මේ දැනගැනීම එන්නේ කාටද? ඔතන සියුම්ම නැද්ද මේ යෙදෙන බව? යෙදෙන බව කියන්නේ තමා බව.
එහෙමයි ඩොක්ටර් අවි. එතන මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මම එතන ටිකක් විමසුවා. එතෙන්දි මට තේරුණා ඒ නැති බව සක්කාය දිට්ඨිය කියලා. අර රූපස්මින්වා අත්තානම් කියන තැන.
ඔව්. ඔකට දැන් මම අර ඔබතුමීට කියන්න පටන් ගන්නකොටම සටහනක් නේද වචනෙට පෙරලෙන්නේ. සටහනක් නේද වචනෙට පෙරලෙන්නේ. එතකොට ඊ සටහන මේ වචනයට පෙරලෙන එක වහන් එක මේ කියන එකම විතරක් නෙමෙයි. සිතන්න පුළුවන්කම සටහන තියෙනවා නේ. අපි හිතනවා නේ එක ගැන. මේකම කොහොමද වෙන්නේ? මේක මොකද්ද? මෙහෙමයි කියලා
හැඟීමක් කියන්නත් පුළුවන් නේද ඩොක්ටර්?
ඔව්. හැඟීම. ඒකට හැඟීමක් තියෙනවා. ඒකට ඒ හැඟීම හොඳ පැත්තට එන්නත් පුළුවන්, නරක පැත්තට එන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෝකෙ පැත්තට එන්නත් පුළුවන්, ඊතර වෙන පැත්තට එන්නත් පුළුවන්. හැඟීම. ඈ මේ සතහනත් අනිත්‍යයි කියලා ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඒකට කොහොම හරි මෙන්න මේ සතහන කියන වචනේ මම දැම්මේ. හරි. දැන් ඔන්න ඔය සතහන කියන එක තමයි ඇත්තටම ගැඹුරින්ම ගත්තොත් රූපය, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ හොඳට බැලුවොත්
එහෙමයි.
අපි අර එතනත් අර බාහිරයට දැම්මට ඔන්න ආධ්‍යාත්මය තමයි දැන් විමසන්න තියෙන්නේ කියන පැත්ත.
සටහන තුල අර ස්වરૂප පහම තියෙනවා කියලායි මම දැනගත්තේ.
අන්න දැන් ඔය සටහන නොයදුනත් අපිට හිතන්නවත් පුළුවන්ද?
කොහොමවත්ම බෑ.
කතා කරනවා කියන එක ගැන කතා කරන්නත් ඕනේ. හිතන්නවත් පුළුවන්ද නේද? එතකොට ඔය දැක්ම පිරිසිදු වෙනකොට මොන වගේ පැත්තක්ද? දැන් මෙහෙමයි. දැක්ම පිරිසිදු වුණා කියන්නේ තාම කෙනක් ඉන්නවා ලෝකෙ තියෙනවා. සෝවාන් වුණා කියන්නේ කෙනක් ඉන්නවා ලෝකෙ තියෙනවා. සකෘදාගාමි කියන්නේ කෙනා ඉන්නවා ලෝකෙ තියෙනවා. අනාගාමි කියන්නේ කෙනා ඉන්නවා ලෝකෙ තියෙනවා.
එහෙමයි.
ඒක ඊළඟට ඒක පස්සේ කියන්න. හරි. මේ මොකක්ද අර ප්‍රශ්නයක් අහන්න හැදී දැන් අහන්න.
ඔබතුමා ඉතාමත් විශිෂ්ට ලෙස එක තේරුම් කරලා දුන්නා. දැන් මට ඒක මන් තේරුම් ගත්තේ දැන් අර දැන් ඔබතුමා සටහනක් කියවන්නේ එතකොට ඒ අර ඒ සටහන උපාදානය ඒක ඇති කියලා උපාදානය කරනවා එක තමයි මේ එතකොට මේකේ ගැටලුව තියෙන්නේ කියලා මට හිතුනේ. දැන් ඒ කියන්නේ
නෑ සටහන උපාදාන කරනවා කියලත් නෙමෙයි.
එහෙමයි.
ආයේ අපේ අර කෝණේ වෙනස් වුන්නේ.
ඔව් දැන් අපි කියමුකෝ රූපය හරි වේදනාව හරි එකක ගැන අපිට අදහසක් වෙනවනේ. ඒ අදහස සත්‍යයි කියලා ගන්න එකයි මෙතන මේ දැන්
නෑ ආයේ 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 පොඩි මේ සියුම්ම අහුවෙනවා කොහොම කියන්නේ කියලා. සටහන සත්‍ය විදිහට ගන්නවා කියනකොටම සටහන තියෙන්න ඕනද නැද්ද?
ඔව්. ඔව් දැන් අපිට මොකක් හරි දැන් අපි කියමුකෝ විඳීමක් හඳුනා ගැනීමක් කියලා හරි එක වෙන් කළා හරි එනවා නම් ඒක පේනවා කියලා ගැනීමක් නේ එතකොට.
අනේ.
ඔව් එතකොට අර ඒ තියෙනවා කියලා ගැනීම මේ තමයි එතන
තියෙනවා කියලා ගැනීම කියනකොට සටහන නෙවෙයිනේ.
ඔව් එහෙම.
තියෙනවා කියලා ගැනීම. අනේ එතන තමයි අල්ලන්න. ඔව්
තියෙනවා කියලා ගැනීම
සටහන ගැන කතා කරන්නේ නැත්තම් කියන්නේ විතරනේ සටහන ගැන හිතන්න පුළුවන් උනේ කොහොමද?
තියෙනවද
නැද්ද කියලා.
ඔව් දැන් අර ඒක අර කියන්න බෑනේ මොකක් හරි වචනයක් දාන්න නැතුව.
ඔව් ඔව්. එතකොට අන්නේ තියෙනවා කියලා ගැනීම කියන පැත්ත හොඳයි.
එහෙමයි.
සටහන බව.
එහෙමයි.
බව කියන එකනේ තියෙනවා කියලා ගැනීම කියන්නේ. බව.
එහෙමයි.
බව කියන එකටයි. බව කියනකොටත් අපිට සටහන පැත්තට නෙමෙයි ફોකස් වෙන්න ඕන. ඒ කියන්නේ ස්වરૂපය පැත්තට නෙමෙයි. සංඥා පැත්තට නෙමෙයි. වේදනා පැත්තට නෙවෙයි මේ ફોකස් වෙන්න ඕන. ඒ බව.
එහෙමයි.
ඔව්. ඒක ඉතින් කියන්න වෙන්නේ අර ඔබතුමා කිව්වා වගේ තියෙන බව කියලා තමයි.
එහෙමයි.
සටහන බව.
එහෙමයි.
අර බව නිරෝධය.
එහෙමයි.
භවයෙන් පැනලා යෑම නෙවෙයි.
එහෙමයි.
භව නිරෝධය. මම කියන්නේ අර යමක් බව කිව්වට මේ බාහිරය ගැන නෙමෙයි දැන් කියන්නේ. ඔන්නයි සතහන බව.
එහෙමයි.
සතහන තමා ළඟදී තියෙන්නේ නේ.
එහෙමයි එහෙමයි. ඒක මගේ නේ ඇඳෙන්නේ ඒක.
අන්න. ඒ බව.
ඒ බව එහෙමයි.
ඒක හැදෙන බව.
එහෙමයි. ඒක හැදෙන බව ඒක. ඒක
හදිස්සියේට ඒකට ફોකස් වෙන්න බෑ. බව. බල්ලා කියනකොට බල්ලට ફોකස් වෙන්න බෑ.
බෑ එහෙමයි.
හැදෙන බව සකස් වෙන සකස් වීම. අන්න සමුදේ.
ඔව්.
ඒ කියනකොට අපිට අර ඒ ගෝචරත්වයට පොඩ්ඩක්වත් කිට්ටු වෙන්න බෑ.
බෑ එහෙමයි.
සකස් වීම.
එහෙමයි.
ඒක සමුදේ මොක මොන කතාවාවත් මොන සිතුවි සටහන ගැන හරි සිතුවිල්ලක් ආවම සමුදේ.
සමුදේ.
ඒ කියන්නේ වචනේ ඔය ලේබලේ නෙමෙයි අදහස ගන්න.
එහෙමයි.
හරි. තිරුවන් සරණයි. හොඳයි. ගැටලු තියෙනවද කාටවත්ද? මේවා සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් ඒවා නෙමෙයි. සියුම්ම
දේවල් ආය මතක් කරනවා.
මොනවද මින් කියන්නේ කියලා ආයෙ මේවා අල්ලගෙන ලේබල් දාන්න ගියොත් යමක් කරගන්න ගියොත් ආයෙ ඇහෙන්නේ නැහැ. බුදු කෙනෙක් යොමු කරන්නේ අපිව ඊතර වෙන කෘත්‍යයකට යොමු කරන. ඊතර වෙන ක්‍රමයකට යොමු කරන. අපි බලන කෝණය වෙනස් කරන. ඒ කෝණය වෙනස් කිරීම දිට්ඨිය වෙනස් කිරීම. කෝණය වෙනස් කිරීම. ඒ දිට්ඨියටයි කතා කරන්නේ. දැක්මටයි කතා කරන්නේ. අපේ තියෙන දැක්මටයි කතා කරන්නේ. ඒකත් අපේ තියෙන කියලා තමයි කියන්නේ නේනට දැක්ම. දැක්ම. දැක්ම වෙනස් කරනවා. කෝණය වෙනස් කරනවා. ඒකට ඒකේ මං ආයි කියන ඒ කෝණය වෙනස් වුණාට ගෝචරත්වය එහෙමමයි. ගෝචරත්වය වෙනස් කරන්නේ නැහැ. කෝණය වෙනස් කිරීම තමයි අර මාර්ගයේ පටන් ගැනීම. මාර්ගයේ පටන් ගැනීම. කෝණය වෙනස් කිරීම රහත් වීම නෙමෙයි. මාර්ගයේ පටන් ගන්න සුදුසුකම්. සතිපට්ඨානේ පිහිටවන්න කියන්නේ. නවක භික්ෂුව සතිපට්ඨානේ පිහිටවන්න කියන ශාලා සූත්‍රය. මේ පළවෙනි එක. ඒක තව දෙකක් තියෙනවා ඊට පස්සේ. පිහිටුවීම. පිහිටුවීම කියන්නේ පටන් ගන්න සුදුසුකමට ගේනවා. පටන් ගන්න සුදුසුකමට ගේනවා. එතකොට ඒක තමයි අර දහම ඇහෙන්න සුදුසුකම වගේ කියන්නේ. එතෙන්ට ආවේ නැත්නම් ඒකේ පිහිටා සිටීම ඒකේ යෙදීම කියන කතාව අදාළ නැහැ
නේ.
ඔව්.
දැන් අර පහුගිය සති කීපෙම අර මේ ගෝචරත්වය ඇයි දිට්ඨියයි අතර වෙනස බලලා අර සක්කාය දිට්ඨිය දෙකෙම අහලා දිට්ඨිය පැතිරිම වුණානේ. ඊට පස්සේ ඇත්තටම මේ දැන් ක්‍රියාව කියන එක ඒකත් ඉති අල්ලා ගැනීමම තමයි. ඒනට ක්‍රියාව පැත්තටනේ යොමු වෙන්නේ. එතකොට දැන් අර සර් එදා කිව්වනේ අර කොහොමද කාගේද කියන ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ ඒක එහෙම අහන්න එපා කියලා. එතකොට ඒකත් මම උතෙන්ට දාගත්තා. ඔතෙන්ට මේ පුළුවන්ද කියලා බැලුවා. එතකොට අර දැන් අපි හදනවානේ දැන් මේ පේනවා, ඒ පේනවා, ඇහෙනවා. ඕවා ක්‍රියාවක් හැබැයි අහුවෙන්නේ නැහැ කියන පැත්තට ආවනේ. ඒ වුණාට දැන් එතනදී ඒක දැන් අපි හදන්නේ ඒක කොහොමද? ඒක කෙසේද? කාගේද? ওই විදිහේ කතන්දරනේ ඔය යන්නේ. එතකොට ඒකේ වැරද්ද මට මං බැලුවා ඒක වැරද්දක් කියන එක. ඔය දෙකම එකයි කියලා බුදුහාමුදුරෝ කියවනේ. ඇත්තටම දෙකම එකම තමයි. දෙකේම තියෙන්නේ තමා බව. ඒක නෙමෙයි දැන් එතෙන් ඒක මේ ඒකට ප්‍රත්‍ය එහෙම නැත්නම් ඒකට හේතුව ප්‍රත්‍ය. ප්‍රත්‍ය පිළිබඳව පැත්තට යමු වෙනවා නම් හොඳද හරිද කියන පැත්ත තමයි මං ඊට පස්සේ ප්‍රත්‍ය ප්‍රත්‍ය කියන්නේ වචනේ එහෙම දැම්මට අර එතන මම ඒක කිව්වේ කොහොමද අර ඒකට වඩා ඒක ඔක්කොම අතහැරෙනවා. ඒ ඔක්කොම අතහැරලා සත්‍ය පැත්තට යනවා. අන්න ඒ පැත්ත විමසන්න තමයි මං හිතුවේ. ඒක මට දැන් අර චුට්ටක් හිර වෙලා චුට්ටක් නෙවෙයි බොහොම හිර වෙලා ඉන්නේ. කියන්නේ බතෝකෝ ටිකක් වෙලා තියෙන්නේ. දැන් එතෙන්ට ඇවිල්ලා ධ්‍යාන පැත්ත ඔන්න ඒ පැත්ත මං අරකත් එක්ක සම්බන්ධ කරලා තමයි බලන්නේ. නමුත් ඉතින් ඒකේ විසඳුමක් කියන්නේ ඒක තවම ගැටලුවක්ම තමයි.
හොඳයි. ඒ ප්‍රශ්න මොකද්ද? කාගේද?
කාගේද?
ඔව් කවරේද කාගේද? එතකොට අපි මුලින් ඉන්නේ ඕකේ ඒක ඉන්නවා කියලාවත් අපි දන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් අපිට එන්නේ
නැහැ.
එතකොට
එතකොටම තමා බව ඒකම තමා බව
ආ එකම තමා බව ඒ කියන්නේ දෙත්‍යම
දෙකම දෙකම ඒ කියන්නේ දෙකම එකයි කියන්නේ මට මට නිකන් හිතෙන ඒ මම විමසද්දි හිතෙන දෙකම තමා බවනේ ඒක නෙවෙයි හොයන්න ඕනේ ප්‍රත්‍ය කියලානේ බුදුහාමුදුරෝ කියන්නේ අන්න ඒ පැත්තට තමයි මම හිතුවේ
ඔව් හොඳයි ඒක තමයි ඒ ප්‍රශ්න දෙක දෙආකාරයකට ඇහුවට සංගයෙන් වෙනස් වුණාට එකම 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 අර්ථය අර්ථය පැත්තෙන් එකයි
එකයි අර්ථය පැත්තෙන් එකයි
ඒක ඒක හොඳයි ඒක අන්න ඒක ගොඩාක් විමසන්න ඒක ඒක තමයි බව නැත්තම් ඒ දිට්ඨියමයි දිට්ඨිය
දිට්ඨියමයි දිට්ඨියමයි
ඒ දිට්ඨිය ඒකෙම මොකක්ද ඒ සූත්‍රය මේ දිට්ඨිය පාරිලෙයක සූත්‍රේනේ
හරි මර්ගනි
ඒකේ ඒක එතනම පෙන්නනවා ඔය ප්‍රශ්න දෙක
ඒක එතන ඒ ඒ එතන ඒස ඒදා ඒක යොමු කරපු එක හරි වටිනවා එතන මං හුඟක් වැළුවා
ඒ කල් ඒ කාලේ එන්නේ ડોક્ટર රවි අවිද්‍යා පච්චේ සූත්‍රේ
හරි එතන දැන් මෙන්න මෙහෙම ඔය සූත්‍ර දෙකේම තියෙනවා බලන්නකො එතකොට දැන් ඒ පාරිලෙය එක එකේ තින්නනවා දැන් ඔන්න ඔය ප්‍රශ්න දෙක දෙකක් නෙමෙයි එකම අර්ථය කියලා ඕක වැරදි කියලාත් කියනවනේ
ඔව්
එතකොට වැරදි කියන එක තව විග්‍රහයක් දෙනවා ඒ විග්‍රහය තමයි මේ ලෝකයා ඉන්න يعني ලෝකයා කියන දෘෂ්ටිය දෘෂ්ටි දෙකක් දෙආකාරයි තං ජීවන් තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඔය දෙකම බ්‍රහ්මචර්ය වාසයේ නෙවෙයි කියනවා තං ජීවන් තං ශරීරං කිව්වත් බ්‍රහ්මචර්ය වාසයේ නෙවෙයි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කිව්වත් බ්‍රහ්මචර්ය වාසයේ නෙවෙයි බ්‍රහ්මචර්ය වාසය කියන්නේ මේ ඊතර වෙන මාර්ගයනේ
නෙමෙයි ඒක නෙමෙයි
ඔව් ඊතර වෙන කෘත්‍ය නෙමෙයි මොකද්ද තං ජීවන් තං ශරීරං ඒ කියන්නේ ජීවයයි ශරීරයයි එකමයි දැන් ඔක තේරුම් ගන්න ජීවය කියනකොට අපිට තමා බවනේ නේද පුද්ගල භාවයනේ ජීවය කියන්නේ ඒත් ජීවයයි ශරීරය කියනකොට ඕන එකකට දාන්න ඔය යෙදීම හරි ස්වરૂපය හරි වින්දනය හරි ඔය පහ හරි මොනවා හරි යමක් ගෝචරත්වයක් නම් නේද
එහෙමයි
ඒ ගතියයි ජීවයයි එකමයි කියන එකේ එක බ්‍රහ්මචර්ය වාසය නෙමෙයි ඕක දෙකක් කියන එකත් බ්‍රහ්මචර්ය වාසය
නෙමෙයි
දෙකක් කියනකොට තේරෙනානේ ඒක ඒක කාගේද කියලා අහන්නේ දෙකක් කියන තැනින්
එහෙමයි.
එහෙමයි. ඒක මොකක්ද කියන පැත්ත ගොඩක් වෙලාවට හැරෙන්නේ අර දෙකම එකක් කියන පැත්ත. ඔය දෙකම එකක් කියන එක තමයි ඔන්න දැන් ශරීරයේම අපි ශරීරයෙන් කතා කරමු ශරීරයේම මම කියලා ගන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ ශරීරයේම මම නම් මරුණාම ඉවරයි නේද?
ඉවරයි.
අපි මරුණහන් නිවන සම්පූර්ණ වුණානේ උච්ඡේදයට යනවා යමකසු යමකහඳුරු හිටිය රහතන් වහන්සේ මරුණයින් පස්සේ යෙදෙන්නේ නැහැ
කියලා
අන්න අර ඒ ස්වરૂපය රහතන් වහන්සේ කියන ස්වરૂපය තං ජීවන් තං ශරීරං වුණා නේද
එහෙමයි එතන අර සංඝරත්න වහන්සේ කෙනෙක් අරගත්ත නිසා කියන එක පස්සේ සරියුත් හාමුදුරුව ඒක පැහැදිලි කරේ අපූර්වට නේද?
ඔව්. දැන් ඒ අදහස ගන්නකොට රහතන් වහන්සේ කියන අදහසට නේද දැන් පහර දෙන්නේ?
ඔව්. අදහසට දුන්නේ පහර.
රහතන් වහන්සේ කියන එක දැන් ලැබෙනවද? දුටු දෙමියේ මේ දැන් ලැබෙනවා. කියන තැනට ගිනව නේද?
එහෙමයි එහෙමයි.
ඔය කතා කරන් රහතන් වහන්සේ දැන් ලැබෙනවද?
එහෙමයි ඒක ඇහුවා ලස්සන රූපේද වේදනාවද
එහෙමයි ඒ විග්‍රහයන් කරන්නකෝ කොහොම කියලා අන්තිමට අහන්නේ මොකද්ද ඔය කියන රහතන් වහන්සේ දැන් ලැබෙනවද
දැන් ලැබෙනවා
ඒ කතාව අනුබලබ්බිය මානයි කියලා පෙන්නනවා නේද? කතාවෙන්ම ඊතර කරනවා නේද?
එහෙමයි, එතනින්ම ඒක දෘෂ්ටිය කැඩෙනවානේ.
මොකද්ද කඩන්නේ? රහතන් වහන්සේ කියන සටහනට නේද පහර දෙන්නේ?
සටහනට. එහෙමයි.
ඒ කතාව අයින් කරනවානේ. මේ මේ රහතන් වහන්සේ කියලා සටහනක් හදාගෙන ඕක ගැන නේද මේ කතා කළේ? ඒකේ ඒකේ නිර්ර්ථක බව, ඒකේ අර්ථයක් නැති බව නේද පෙන්නලා දෙන්නේ? මාර්ගයට යොමු කරන අර විග්‍රහය තුළ
රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කළ යුතුම නැහැ කියන කතන්දරේ එන්නේ එතෙන්ට අන්තිමට නේද?
හරි, කතා කරන්න සුදුසු.
කතා කරන්න සුදුසු නෑ
කියන්නේ. ඔය කතාව සුදුසුද? ඔය සටහන සුදුසුද? නේද? මම ඔය සටහන කියලා කියන්නේ.
ඒකයි සර් කියපු අර මොකද්ද කෙසේද කියන එක ඔය එව්වටත් යොදන්න පුළුවන් නේද සර්? ඒකයි ඉතින් හරි වටිනවා. ඒක හරියටම යොදාගත්තොත් සෑහෙන පැත්තක් බලන්න පුළුවන්. ඒක මම යොදාගත්තා ගොඩක්.
එහෙම ඇහුවත් ඔය සටහන ගැන අහන එක නේද? මේක මොකද්ද? මේක කාගේද?
ඔව්, ඊට පස්සේ සටහන් තමයි යෙදිලා අන්තිම. ඒක සියුම්මට ඒක දැනෙනවා, ඒක බලද්දී.
දැන් සියුම්ම වෙලා ගෙහින් තමා තුල තියෙන සටහනක් තියෙනවානේ. ඔව්. ඕකනේ වචනෙට දාන්නේ. දැන් අහනවා සටහන මේක මොකද්ද, මේක කාගේද?
කාගේද?
ප්‍රශ්නේ හරිද?
එකක් තමයි.
ඒ ප්‍රශ්න දෙකක්ද? වේ
දෙකේම තමයි.
ඔය දිට්ඨියට නේද පහර ගහන්නේ? දැක්මට. රතහනට නෙමෙයි පහර ගහන්නේ, දැක්මට.
දැක්මට. එහෙමයි සර්. ඒක මට ඒක හුඟක් ඒ කියන්නේ දැන් මට අරවා බලලා දැන් ඊට පස්සේ ඇත්තටම සර් එතන දැන් ඒ බලලා හිටපු මට දැන් සර් එහෙම කිව්වහම තමයි දැන් බලන්න මොකද්ද මොනවද මටත් ওই ප්‍රශ්නේනේ ඇවිල්ලා තිබ්බේ. ඒ ප්‍රශ්නේ මටත් ඇවිල්ලා තිබ්බේ. දැන් පේනවා කියන එක අහුවෙන්නේ නැහැ, ක්‍රියාව හම්බෙන්නේ නැහැ. එතකොට මොකද්ද කෙසේද? ඕක ওই ප්‍රශ්නේ මට ඇවිල්ලා තිබ්බේ. ඒකත් තමා බවනේ. ඒකත් තමා බවනේ. අන්නේ දැන් ඔහොව ඒක හරි
වටිනවා. දැන් එතන ලොකු ප්‍රශ්නයක්ත් වෙන්න ඕනේ. පේනවා නැහැ නේද? ඒක
වෙනවා. වෙනවනේ.
නෑ කියන්නත් බෑ.
නෑ කියන්නත් බෑ.
මම මුලින් තියන්නේ මොකද්ද කාගෙද? හැබැයි මේ ප්‍රශ්නේ වැරදි කියලා පේනකොට අනේ ඒ පේන ගතියම දැක්මට පහර වදිනවා, දිට්ඨියට පහර වදිනවා. එතකොට එන ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ නෙමෙයි, ඒ දැක්ම මත තමයි කෙසේද කියන ඒ කතාව ඇත්තටම
විචක්ෂණය.
ඊළඟට මේක මොකද්ද කාගෙද නෙමෙයි කෙසේද කියන පැත්තට යමු වෙනවා.
එහෙමයි.
කෙසේද පැත්තට යොමු වීමට තමයි විචක්ෂණය කියන්නේ. ආ, කුමක් නිසාද, කුමක් ප්‍රත්‍යෙන්ද?
එතකොට තමයි අන්තිමට චුට්ටක් ඒකත් විමසනකොට ප්‍රත්‍යත්ින් හම්බෙන්නේ නැති මට්ටමට ඒ වගේ ඉතින් ඒක හරි විමසීමක් උත් නෙමෙයි වෙන්න ඇති. ඒ වුණාට එහෙමත් බැලුවා. අතෙන් තමයි මට ගොඩක් මේ කඩා ගන්න පුළුවන් උනේ. අර මේ ප්‍රශ්න දෙකේ.
ඔව්, දැන් ඔන්න අපේ හොඳට විමසන්න ඕන. කාගේ මොකද්ද කාගේද? දැන් අපිට ඔය ප්‍රශ්නයක් එන්න තරම් අපිට ඉතින් ප්‍රඥාවක්
නැහැනේ.
ඒ උන්වහන්සේ කොච්චර ඒක විමසනවද? නේද? ජරා මරණ මොකද්ද? ජරා මරණ කාගේද? ඒකට ඔය දෙපැත්තේ විදිහකට ඇහුවට දෙකමයි එකම අර්ථය. ඊළඟට පෙන්නනවා ඒ ප්‍රශ්නේ වැරදි. ඇයි වැරදි කියන්නේ? ඔය දෘෂ්ටිය දෙයකාරකින් පෙන්නනවා. සංජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. සංජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ඔය දෙකම බ්‍රහ්මචර්ය වාසය නෙවෙයි කියලා ඒ සූත්‍රේ කියනවා. ඒක ඇල්ලත් ඒක තියෙනවා.
එහෙමයි.
දුරජනනංශ ඒකක් කියලා තමයි. ඒකක් කියලා තමයි. ජාතිපච්චය ජරා මරණං කියලා කියනවා.
මෙතන එතකොට අර දෙකම අතහැරලා දෙකම අතහැරෙනවනේ එතකොට ඒ යන්නේ එතෙන්ට තමයි මම බැලුවේ ඔය ප්‍රශ්නේ වැරද්ද නේ මේ අහුවෙන්න ඕනි ඉස්සර වෙලා ඒ වැරද්ද තමයි අර එතනද තමා බව තමා කියන එක පැහැදිලිවම එතන අහුවෙනවා ඒකවස නිසා නැත්තම් ඒකත් දැනෙන්නේ නැහැ එතකොට තමයි අර 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 විදිහට ප්‍රත්‍ය පැත්තට යොමු වෙන්නේ එතකොට ඒකත් ටිකක් විමසනකොට ප්‍රත්‍යත් අපිට මේ හරි අමාරුයි එතන ප්‍රත්‍ය පිළිබඳව අපි මේ ලේසි එහෙම මේ ප්‍රත්‍ය මේකයි කියා හිතුවට එතනක් තියෙනවා ලොකු ගැඹුරක් එතන විමසීමේදී දැනෙනවා හැම පැත්තම බලනකොට ඒ ප්‍රත්‍ය හොයා ගැනීම පිළිබඳව ගැටලු වෙනවා ආවා
ඒක තමයි කියන්නේ. අයි සූත්‍රයක නිධානය බලන්න කියන්නේ ඔන්න ඕකයි දැන්. ඒ සූත්‍රේ කොතෙන්දද කිව්වේ? මොකද්ද? ඒ පරිලෝයක සූත්‍රේ කිව්වේ ඇයි? මොන ප්‍රශ්නයකද උත්තරේ දුන්නේ? මතකද?
ඉම දකින්න කොහොම කොහොම දකින්න දැන දකින්න
අනන්ත ආශ්‍රවයන් අනන්ත ආශ්‍රවයන් බලාගෙන ඉන්නකොට කොහොම දකින්න කොහොම දකින්න ඕනද කොහොම දැනගන්න ඕනද මේ ඒවා ෂෙයර් කරන්න කියලා ඒ වගේ
අර දකින්න පෙනෙන දේ නොදුටු දෙයක් නෑ කියන එක ඔය සූත්‍රයේ තිබෙස දැකීමෙන් තොර දකින්න දෙයක් නැහැ කියන එකත් ඔතනද මම දැන්නේ තිබුණේ මට ඇත්තට මතක නැහැ ඒක.
එහෙම ඒකත් සූත්‍රයක් නේ මං අහන්නේ දැන්. ඒක සූත්‍රේ මේක දේශනා කරන්නේ දැන් හරි ස්වාමීන් වහන්සේලා යනවානේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. ආනන්ද හැමදුරුත් එක්ක. කාලෙකින් දහම් කතා කරන්න බැරි
වුණා.
ඔව් ඔව් ඔව්. නේ එතකොට දැන් අර භික්ෂුව මෙතනද දන්නේ මට මේ සූත්‍ර දෙක පැටලුණා දන්නේ දැන් එතකොට ඒ භික්ෂුවකට සිතුවිල්ලක් එනවනේ කොහොම දන්නකොට කොහොම දකිනකොටද ආශ්‍රව අනන්ත ආශ්‍රව
ශේරණිය ඊට පස්සේ වූ මේ සාසනේ භික්ෂු ඒක ඊට පස්සේ එහෙම අහන එකවත් ඇයි එහෙම අහන්නේ කියලා
අහනවනේ දහම් නෑ ඒ සිතුවිල්ලටනේ උත්තරේ දෙන්නේ දහම් දේශනාව කරන්න.
එතන සාර අතරක් නැතුව එන ආශ්‍රව මේ කොහොමද මේ කොහොම දකින්නකොට කොහොම දන්නකොටද මේක ෂෙයාර් කරන්න පුළුවන් වෙන්නේ මේ කයෝ හෝටි කියලා අහන්නේ පාරිවේග සූත්‍රයේ වගේ එහෙමයි.
ඔව්. එතකොට දැන් දේශනාව කරන්නේ ඒක ඉස්සෙල්ලා කියනවා මේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන මොහොම ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කෙවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති මේ දුක හටගන්න හැටි කියලා ඒ මුළු එකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඒ ටික කියනවා ඒ කිව්වහම නේද අර අර එක්තරා භික්ෂුවක් ඔන්න අහනවා මේක සමහරට අනිත් සූත්‍ර වෙන්න පුළුවන් අවිද්‍යාදී පච්චේ සූත්‍රේ වෙන්න පුළුවන් මේ 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 කැල්ල එන්නේ එතකොට එක්තරා භික්ෂුවක් ප්‍රශ්න කරනවා ජරා මරණ කවරේද ජරා මරණ කාගේද කියලා නේද දැන් බලන්න මේ ප්‍රශ්නේ ඇහුවේ අර අවිද්‍යාවේ ඉඳන් ජරා මරණ දුක්ඛ දෝමනස්ස දුක හට ගන්නවා කියලා දේශනා කරාට පස්සේ තමයි ඒ භික්ෂුවට ප්‍රශ්නේ එන්නේ ජරා මරණ කාගේද නැහැ ජරා මරණ නේද කාගේද ජරා මරණය කුමක්ද
කියලා
හැම එකටම අහනවනේ එහෙම හැම එකටම අහ යනවනේ නෑ පොඩ්ඩක් ඉන්නකෝ හැම එකටම අහන්න කලින් පටන් ගන්න ප්‍රශ්නේ ඕකනේ
එහෙමයි
දැන් ඕක හිතන අපිට ඒ ප්‍රශ්නේ එනවද ඔය දේශනාව ඇහුණාට පස්සේ එතකොට දැන් ඒ ඊයා හොයන ඒ ගතියට ගියොත් ඒ මානසිකත්වයට ගියොත් විතරයි ওই දේශනාව ඇහෙන්නේ අතනින් එහාට. හරි ඒක එක. මේක මොකද්ද? මේක කාගෙද? ජරා මරණ මොකද්ද? ජරා මරණ කාගෙද කියන ප්‍රශ්නේ ආවොත් තමයි එතනින් එහාට බුදුහාමුදුරුවෝ කියන එක ඇහෙන්නේ. දැන් ඒක ඒක ඒ ප්‍රශ්නේ තියෙන ඒ සත්‍යවාදී ප්‍රශ්නයක්. ඒක සත්‍යවාදීකම අපිට ඉතින් ඒ සත්‍යවාදීකම නැති හින්දා ඒ ප්‍රශ්නේ නැහැ. දැන් මේ අපි දන්නවනේ දැන් ජාතිපච්චය ජරාවරණ කියලා බුදුහාමුදුරුවෝ කියලා නේද? ඒ උන්වහන්සේ එහෙම කිව්වා කියලා ඒක අල්ලගත්තද? නෑ බලන්න සත්‍යවාදීකම ජරා මරණ කිව්වේ මොකද්ද? ඒක කාගේද? එන තමන්ට ආපු අවංක ප්‍රශ්නයක් නේ අහන්නේ. අනෙත් නිකන් කෙනෙක් කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් නේද? බුදුරජාණන් වහන්සේගේ වෙන ආමුදුරු කෙනෙක් ගෙනුත් නෙමෙයි අහන්නේ. එතකොට බලන්න ඒ සත්‍යවාදී කම නැත්තම් එහෙම අහන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඉඳ මෙච්චර එකක් කිව්වට පස්සේ ජාතිපච්චය ජරා මරණ කිව්වට පස්සේ නෙමෙයි ආයේ අහන්නේ. ජරා මරණේ මොකද්ද? ජරා මරණේ කාගේ? එතකොට දැන් ඔන්න උත්තර දෙන විදිහ බලන්නකෝ. ඒ උත්තර දෙන විදිහ ඕක දෙආකාරයකින් අහුවට ඔය ಜಾති දෙකක් නෙමෙයි අහන්නේ. එකම කියලා කියනවා. දැන් එහෙම කියනකොට දැන් ඒ සත්‍යවාදී කෙනා කොච්චර දැන් ඕක ගැන හිතන්න ඕනද? ඇයි මේ ප්‍රශ්න දෙකක්? මට ප්‍රශ්න දෙකක්. ඇයි මේක දෙකක් කිව්වේ නැත්තේ? මේක එකම අර්ථකය. එතනම කොච්චර අර විචක්ෂණයකට යොමු කරනවද?
මෙහෙම නිසල් තේදාකලේ ඕක තමයි. ඒක මම ගොඩක් ඒක අල්ලගෙන ඒකට යොමු වුණේ ඒකයි.
ඔව් ඒක අපිට විචක්ෂණය කරන්න දීපු එකක්. බුදුහාමුදුරුවෝ නිකන් මේ වචන කියෝ කියෝ ඉන්නේ නැනේ නේද? එයාව හිතෝනවනේ චක්ෂණේ.
මේ සර් මම තිර වෙලා හිටපු තැනට තමයි මේක යොදන්න පුළුවන් උනේ. අර පේනවා කියන එක පිළිබඳව.
දැන් මොනවක ඔක විචක්ෂණේ යෙදෙන කෙනාට කියනවා. දැන් මොක දෙන්නේ මේ එකක් ඊළඟට ඒක වැරදි කියලාත් කියනවා. අහපු එක. ඔය ප්‍රශ්නේ වැරදි.
එහෙමයි සර්. එතන වැරද්දනේ අපි හිටියේ. අන්න එතන අහුවෙන්න තමයි ඒක
කාරණේ. ඒක තව එකක් දෙනවා හිතන්න. ඕක වැරදි. දැන් අපිට හිතන්න වෙනවනේ. වැරදි
කිව්වොත්.
හරි. කත් ඒකේ තියෙන වැරද්ද. මොකද්ද මට වැරදුනේ නේද? ඒක හොයන්න වෙනවා. ඉස්සෙල්ලා අර දෙවිදිහට අහපු එකක් කියපු එක හොයන්න වෙනවා. ඊළඟට ඒක වැරදි කියපු එක හොයන්න වෙනවා. ඔන්න එහෙමත් හොයන කෙනාට කියනවා මේ අර දිට්ටි දෙකක් තියෙනවා. සංජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං. ඔය ඒ දෙකම භ්‍රමචර්ය වාසය නෙවෙයි කියලා කියනවා. ඔන්න බලන්න. තව ඒ මානසිකත්වයට තව ටිකක් දෙනවා. අපිට ඔය ඇහෙන්නේවත් නෑ. මොකද අපි ඔය විචක්ෂණ නෑ. දැන් මේ පියවරෙන් පියවර මේ මේ ක්‍රමයකට ගේනවා නේද? අර කෝණේ වෙනස් කරනවා නේද?
එහෙමයි.
බලපු විදිහ වෙනස් කරනවා නේද? උඩු යටිකුරු කරෝනවා. ඒක ඔය කොම කියලා ආයේ කියනවා. ජාතිපච්චයා ජරා මරණ. අනේ දැන් ඇහෙන සුදුසු කමට ඒ කියන්නේ අර විනීවරණ මෘදු කම්මඤ්ඤතනට ගෙනෙලා ආයේ ධම්ම දේශනා කරනවා.
එහෙමයි. ඒක හරි ලස්සනයි එතනේ පියවර යන්නේ විදිය.
ඔව්. දැන් විනීවරණ මෘදු කම්මඤ්ඤ කියන්නේ මොකක්ද? මෘදු කම්මඤ්ඤ කියන්නේ ඕන විදිහකට අර නමන්න පුළුවන්.
නැමෙන්න පුළුවන්. නැමෙනවා.
තමන්ගේ කිසිම මතයක් දානවද? දෘෂ්ටියක්. දැම්මොත් නැමෙන්නේ නැහනේ.
නෑනේ.
මෘදු කම්මඤ්ඤ නෑනේ. ඇයි විනීවරණ කියන්නේ? නීවරණ කියන්නේ නිවන ආවරණය කරන ඒවානේ. ඇහෙන සුදුසුකම නෑනේ මොනවින්ද ආවරණය වෙන්නේ?
පංච නීවරණ.
පංච නීවරණ කියන අපි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඔන්න ලේබල් ටික දැන්න මොනවාද මේ අර 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 සටහන අර සටහන අන දැන් සටහන කියනකොට තේරෙනවනේ තමන් ළඟ තියෙන සටහන ඒවත් දේවල් කියලා ගත්තනම් කාමච්ඡන්ද නේද එතකොට ඒවට අකමැති නම් ව්‍යාපාද එතකොට ඔය පහම ඔය ඔය සටහන එක්ක නේද
එහෙමයි
ඔය සටහන එක්ක කියන්නේ මොකද්ද අපි ඇහෙන දේ ඔකට ගැලපුවා නේද
එහෙමයි දැන් තමයි
මේක ඔකට ගැලපුවා නේද
සක්කායයි
ගලපනවා කියන්නේ මොකද්ද තව පැත්තකින් චංකි සූත්‍රේ සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන දැන් ඇහෙන සුදුසුකම තියෙනවද ඔකට ගලපනකම් තමන්ගේ සටහන මේ කිව්වේ මේකයි කියලා ඔන්න තේරෙනවද විනීවරණ නීවරණ තිබුණොත් ඇහෙන්න පුළුවන්ද ගැළපීම තිබුණොත් ඇහෙන්න පුළුවන්ද කොයි පැත්තෙන් කිව්වත් මේ මේ ගලපන ගති නීවරණ ඔය ටික තියෙනකම් මෘදුකම්මඤ්ඤද ඔය අරකට ගලපනකම් අර කියන දේ ගිහිල්ලා අහන්න සූදානම්ද නැත්තම් දෙන්න බලන්න කියලා අපි ගන්නවද එහි පස්සිකද දෙන්න බලන්නද එන්න බලන්න කියනකොට
දෙන්න බලන්න
ඒක නේද ඉදහම් ඔයලා තියෙන කෝ ඇහෙන්න සුදුසුකම් නේද
සර් දැන් අපි ප්‍රායෝගිකව හිතන්න ගිහිල්ලා හොඳද දැන් හිතලා හිතලා එනවනේ නිගමනයක් තමන් තුලින්ම ඒක ගැළපිල්ලක් කියලා පේන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ මේක යෙදෙන්නම බෑනේ මේක මේ වෙන්නම බෑනේ හරි කියලා ඔන්න එනවා හිතලා හිතලා නිගමනයකට ඒ නිගමනය තමන්ගෙම ක්ෂණු නැත්තම් සර් මේක ගැළපිල්ලක් ධර්මමුවාවෙන් කරන මේ විතර්කයක් මේක විසිරීමක් මේ හිතීමක් කියන එක පේන්නේ නැහැ. ඒ කියන්නේ අර පය ගහලා ඉන්න තැන පේන්නේ නැහැ වගේ. එතකොට මේ ගලපනව නෙමෙයි කියලාමයි කියන්නේ. නැහොත් මෙන්න මේක පේන්නේ නැහැ. මට හිතෙනවා සර් අර ස්වාමීන් වහන්සේ ඉස්සර කිව්වනේ සත්‍ය රකින්න සත්‍යවාදී වෙන්න අවංක ක්‍රම කියලා. ඔව්. ඔන්න ඕක ඉස්සර තිබිලා නෑ මට. ඒ කියන්නේ ගලපනවානේ. මට හිතෙනවා ලොකු බර තැබීමක් සර්. අවංක වෙන්න කියන්නේ. එතකොට නෑ බොහෝසේ නෑ කියන පැත්ත අසුරු කරන්නේ සර් අපි. ශූන්‍යතාවය කියන්නේ නෑ කියන පැත්ත. අපිට මේ ධර්මය දෙන්න බැරි ඉන්න ඔන්න ඔය නෑ කියන පැත්තට වළක්ක ගන්න. මේ ඇත්ත බලන්න අවංක වෙන්න සත්‍යවාදී වෙන්න කියලා කතා කරන්නේ උත්ින්ට. මට හිතෙනවා ලොකු බර තැබීමක් මේ අවංකකම සත්‍යවාදී වගේ මට දැන් හිතෙන්නේ සර්. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒක තමයි මම මේ තව ආයේ ආයේ කියන්නේ. දැන් අපිට ඒ දහම ඇහෙන්න සුදුසුකම කියනකොට දැන් මං කියපු කරුණු ටික ඇහුණාද ඔය සූත්‍රේ? ඒ දැන් කලින් ඇහුණාද? මෙච්චර දෙයක් ඔය පළවෙනි එකේ කියලා තියෙනවා. ඇහෙන්න සුදුසුකමක් තිබිලා. දැන් ඔය මං කියේ මට අහුණ ටික දැන් ඔතනින් එහාට කොච්චර යන්න තියෙනවද ඕක එක්ක විචක්ෂණේ කරනකොට? ආයි මං කිව්වේ ඔය අපිට තේරුම් ගන්න ගලපන්න ටිකක්නේ. දැන් ඔක හරියට ඇහුණොත් ඔහු කොච්චර දේවල් ලෝකයේද්ද ඒවා ඇහෙන්නේ කොහොමද මේ විනීවරණ මනසක් නැතුව අර සද්දාරු කියන සෝවාකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක් අන්ති වලට ගලපන්නේ නැතුව අහන්න යොමු වෙන්න ඒ කියන්නේ අහන්න සුදුසුකම් ඇහෙන සුදුසුකම් අපේ හැදුන් නැත්නම් ඇහෙයිද? අපි ආයේ කරන්නේ දන්න ටිකකට ආයේ ගලප ගලප ඇඳීමක් නේද? දැන් පේනවද මේක මේ අර මොහොතේ ගැඹුරට යන එක අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ඔය වගේ උපමා නැතුව මොන උපමාද දෙන්නේ මේක? නේද? අස්සලෝමි 100ෙන් බලලා 1ෙන් විදින එකත් ලේසියි කියනවා. සක්කාය දකින එක සකේයත්තේ කොහොම අහුවෙන්නේ? අර ශුන්‍යතාවේ නැති බව රක්කත ඔය කරන්නේ නැති බව හරි කියලා ආයි අහුවෙනව නේද? කොච්චර සියුම්ද සක්කාය හැංගෙන හැටි සකේයත්තේ. එතකොට පේනවද උපමා කොච්චර සත්‍යද බුදු කෙනෙක් ගන්න?
එතකොට විනීවරණ කියලා දැන් අපි නම් කරගත්ත පහක් තියෙනවනේ. විනීවරණ ඒවා නෙමෙයි. ඇත්තටම නීවරණ කිව්වහම මේ ගැළපිල්ල තියෙන තාක්කල් නීවරණ නේද සර්? එහෙම මේ දැන් කියන කොටේ
නීවරණ අර්ථ ගන්නකොට වචන නැතු ආවරණය කරනවා.
නීවරණ ආවරණය කරනවා. එහෙම
ඇහෙන සුදුසුකම වහනවනේ
ගැලපිල්ලෙන්. එහෙමයි වුණා. මට මේ දැන් මේවා ඉදෙස කියනකොට තමයි මේ ගැලපිල්ල ඉතේ තිබුණෙම නෑ. අරවම නෙවෙයි දැන් කාමච්චරදී අප්පා දී කතාවම නේ. අර නම් කඩපාඩම් කළා වගේ තිබුණේ මේ නිවරණ කියන්නේ මේ එතකොට ගැලපිල්ල.
අපේ තුල ආශ්‍රව පැත්තනේ ඔය පෙන්නන්නේ. අපි අර ලේබල් දාගත්තු ඒවනේ නේ.
එහෙමයි එහෙමයි
තමයි මේ මේකේ තින්න යෙදෙන්න දහම අහන්න විමසන්න තමයි ඇහෙන්න ගන්නේ. අපිට ඇහිලම නැහැනේ. එහෙනේ කොහොමද ඉතින් ඒවා ගොඩේ ඉඳන් ගලපන්න බලාගෙන අහනකොට ඔය කියන්නේ මේකයි. අපි ඒවා පැත්තකින් තියලා අහනවා කියන එක කියන්නේ සත්‍යවාදීකමේ උපරිමයට එනවා කියන එක එසේ මෙසේ වැඩන්නේ. සත්‍යවාදීකම ඒ කියන්නේ දහම ඇහෙන සුදුසුකම හදාගන්න එක. අවංක වෙන එක නිකන් ඔය කියන වචනයක නෙමෙයි තියෙන්නේ. තමන්ගේ පැත්තේ කොච්චර වෙනසක් වෙන්න ඕනද නේද? අර යොමු වීමට එන්න. ඒ පැත්තට යොමු වීමට එන්න. අපේ වට ගලපන්න නැති වෙන්න. අපේ සටහන් ආතව අඳින්න නැති වෙන්න. අර තොරණි තව චිත්‍ර අඳින්න නැති වෙන්න. මේ කියන්නේ කොහොම තමන්ගේ පැත්තේ වෙනසක් වෙන්න ඕනද? එතකොට මේ විනීවරණ කියන මට්ටම මෘදු කම්මඤ්ඤ කියන මට්ටම නිකන් වචන දෙකක් නෙවෙයි නේද?
වචන දෙකක් නෙවෙයි ඒක 100ක් මේක එතෙන්ට එන්න ඕනේ මම අවබෝධ වචනාම් කියලා ඒ නැටෙන්නේ තමයි. මෘදු කම්මඤ්ඤ කියන්නේ අර ගැළපිලි නැති අර කියන එකට අනුගත වීමම තමයි මේ අපේ පැත්තේ මුකුත්ම නැති සටහන් නැති එහෙම නැති එකක් කියලා මම කියනවා.
ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට සම්පූර්ණයෙන් හික්මවන්න පුළුවන් කමක් වෙන්න ඕන නේද?
ඕනේ අනුගත වීම. එහෙමයි අනුගත වීම.
අනුගත වීම ඔය වචන නිකන් මෙසේවා නෙවෙයි. ඒ සම්පූර්ණ යොමු වීම නැත්නම් එන්න බලන්න කියන එකක් අපිට ඇහෙයිද? අපි ගිහින් බලයිද?
නැහැනේ එන්න බලන් දෙන්න බලන්න කියලා තමයි අපි කියන්නේ.
හොඳයි. තෙරුවන් සරණයි.
ඩොක්ටර්වරි පොඩි අදහසක්. දැන් අර සටහන තුළ අපි කතා කරනකොට නිවර්ණ ධර්ම ගැන කතා කරානේ. දැන් මට නිකන් අදහසක් එනවා. නිවර්ණ ධර්ම ගැන අදහසක් ඇතුවයි මේ කියන්නේ. සක්කාය මතුවීම තමයි ප්‍රබලම නිවරණය කියලා.
ඔව්. ඒ නිවරණ වලින් ප්‍රබලම එක මොකක්ද? අවිජ්ජා නිවරණ. තණ්හා සංයෝජන.
අන්න හරි.
නිවරණ තණ්හා සංයෝජන. ඒ සටහන හදන එකමයි. අතන අල්ලගන්න එකමයි. ඒ හදන එක විද්‍යාව, අල්ලගන්න එක තණ්හා. ඒ වගේ වචන අපිට කොහොම ගලපන්නද? අවිජ්ජා නීවරණං තණ්හා සංගමක. ඒතර මොකද්ද මේ සත්ව භාවය කියන්නේ? කේන්සු ජනේති පුරිසං තණ්හා ජනේති පුරිසං. සත්‍යය කියන්නේ ඕක. අවිද්‍යාවයි තණ්හාවයි තියෙනකන් මේ සංසාරේ සැරිසරනවා. ඔවා කියලා තියෙනවා නිදහම් කරුණු වල නේද? ඔය සටහන ගැන නේද දැන් කියන්නේ මේ?
එහෙමයි, දැන් ඒ ඇතුළත සටහන ගැන හොඳට යොමු වෙන්න පුළුවන්. මොන විදිය සටහන්ද මම මේ මවන්නේ කියලා.
ඔය සටහන තියාගෙන මොන විදිහේ කතා කළත් දහම ඇහෙනවා.
දැන් චිත්‍රපටයේ හොඳටම ක්ලියර් වෙලා තියෙනවා
ඩොක්ටර්. නැත්නම් ඒකටයි අපි යමු වෙන්න ඕන නේද?
එහෙමයි.
ඒකවර මං කිව්වේ ඉතින් අර හොයන්න ඕන තැන දකිනා කියලා. එතන දහම ඇහෙන සුදුසුකම ලැබෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. තන එහෙනම් අපිට අවසන් කරන්න හොඳයි වගේ. දැන් ඕක තමයි කියන්න තියෙන්නේ. ඒක වල දෙයක් කියන්න තියෙනවද? ඔන්න ඕන තැන මෙතනයි කියලා පේනවද? කෝණේ වෙනස් වෙන්න නම් අතෙන්ට පහරක් වදින්න ඕන නේද? වෙනකන් අපේ මඤ්ඤණා ටික නිවන මේකයි කියලා මඤ්ඤණාව. එතකොට ඔය ආස්ත්‍රව ගලා ඒම කියන තැන නේද ඔය පෙන්වන්නේ? කොහොම දන්නකොට කොහොම දකින්නකොට ආස්ත්‍රව අනන්තර ආස්ත්‍රවණං කයෝ හෝති. දැන් ඒ ප්‍රශ්නේ තේරෙනවද? කොහොම දන්නකොට කොහොම දකින්නකොට මේ අනන්තර ආශ්‍රව ඡය වෙනවා, ආශ්‍රව ගලායම ඡය වෙනවා.
දෙන්දිස කියන්නේ අර මේ ආර්යයන් දකින්න, ආර්යයන් දක්ෂ වෙන්න, ආර්යයන්ට යහදී ධර්මයේ හික්මෙන්ද කියලා ඒ ටික නේතම් කියන්නේ.
තත් සත්පුරිසන් දස්සායි සත්පුරිස ධම්මේ කෝවිදෝ සත්පුරිස ධම්මේ සුවිනීතෝ. ඔන්න දැන් ඔය මේ සටහන හින්දායි ඔක්කොම කතන්දරේ කියලා පෙන්වන්නේ සත්පුරුෂයා. ඒ එහෙම කෙනා ඔන්න සුදුසුත්වේ ලබන ආර්යයන් දකින්න, ආර්ය ධර්මයේ ඇහෙන්න, ආර්ය ධර්මයේ දක්ෂ වෙන්න. ඒක වෙනකම් බුදුහාමුදුරුවෝ ළඟ හිටියත් ඉතින් දැන් අර බුදුහාමුදුරුවෝ ළඟදී කියන්නේ මේ මෙන්න මේ අශෘතව. ඇයි අශෘතව කියන්නේ? සත්පුරුෂය දැකලා නැහැ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙලා නැහැ, සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. ආර්යයන් දැකලා නැහැ, ආර්ය ධර්මයේ ඇහිලා නැහැ, දක්ෂ වෙලා නැහැ, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. නැහැ හේතුව ආශ්‍රව ගලා ඉන්න. අශෘතවත් බව කියනකොට නිකන් අපිට මේ ඇහිලා නැහැ කියන ඒ කතාවක් නෙමෙයි. දැන් පේනවද කොච්චර ගැඹුරක්ද කියලා? අශෘතවත්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙන්න නම් උතෙන්ට පහරක් වදින්නම ඕනනේ. එහෙම නැවුණත් කොහොමද ආශ්‍රව ඡය වෙන්නේ? වෙන්න පුළුවන්ද?
ඉතන සත්පුරුෂයා කියලා කියන්නේ එතකොට මේ කියන්නේ
සත්පුරුෂයා මාර්ගයට ඇවිල්ලා නැහැ. සත්පුරුෂයා කියන්නේ ලෝකේ මට්ටමෙන්
ලෝකේ අසත්‍ය බව දන්නවය.
අන්න හරි. ලෝකේ පැත්තෙන් කිසිම විදිහකට ගලපලා මේ සත්‍ය හොයන්න බෑ කියන තැනට එනවා. අන්න ඒගොල්ල තමයි අර කිං සත්‍ය ගවීසි කියලා ඇවිදින්නේ. කෝලිත උපතිස්සයගේ. ආ මම කෝලිත
උපතිස්ස. පාරායන වග්ගේ අය වගේ අය නේද සර් සත්පුරුෂ කියන පැත්ත?
ඔව්, ඒ සත්පුරුෂ භවයේ උපරිමයට ඇවිල්ලානේ. දැන් තේනවද ඒගොල්ලෝ තමයි අර නෙළුම් මිලෙන් ඉහළට ආපු පොහොට්ටු වගේ
කියන්නේ.
මේගොල්ලන්ට ඉර එළිය වැටෙන්න විතරයි, ආරේ ධර්මය ඇහෙන්න විතරයි ඕනකම
තියෙන්නේ. යවස්ථාවට සම්පූර්ණ සූදානම් වෙලා කෝලිත උපතිස්ස කියන අය මෙහිලා ලෝකයේ දේවල් කිසි දෙයක් පිළිගන්නේ නැතුව හිටපු අය එහෙම එකද සර්?
ඒගොල්ලන්ට තනියෙන් ඇත්තක් හොයන්නම බෑ. අපිට තනියෙන් ඇත්තක් හොයන්නම බෑ. එතෙන්ට එනකන් ගේන්නේ සත්පුරුෂය. සත්පුරුෂ ඇසුර ඕනේ එතෙන්ට එනකන් ගේන්නේ. අපිට කිසිම විදිහකට ගලපගෙන මේ වැඩේ කරන්න බෑ කියලා පෙන්නන්නේ සත්පුරුෂය. තේරුණාද? ලෝකේ ඉඳන් ලෝකයේ ඇත්තක් හොයන්න බෑ කියන තමන්ට ඇත්තක් හොයන්න බෑ කියන මට්ටමට ගේන්න උදව් කරන්නේ සත්පුරුෂය. ඒකට සත්පුරුෂ භාවයේ උපරිමයට ආපු අය තමයි අරගොල්ලෝ. ඒගොල්ලන්ට දහම ඇහුන් නැත්තම් ඉරේලිය වැටුන් නැත්තම් නායි පිපෙන්න බෑ. හැබැයි ඒගොල්ලන්ගේ ආර්යයන් දකින සුදුසුකම තියෙනවා. ඔය අක්කන සූත්‍රය එහෙම පෙන්නන්නේ. දැන් ඒකෙම සුදුසුකම තිබුණත් අර පරියන්ත දේශක හිටියොත් يعني දහම ඇහුන් නැත්තම් දහම
ඇහෙන්නේ
අක්කනයක් නේද? අක්කන සන සම්පත්තිය නෑ. ඔක්කොම සුදුසුකම් තිබුණා.
දැන් මොඩකම ඉඳගෙන මොඩකම හොයන්න බෑනේ. එතකොට අඩු එතකොට මේ මොඩකම කියලා පෙන්වන්න කෙනෙක් ඉන්නိපෑයි.
ඔව්.
ඒ වගේ නේද? එතකොට මොඩකමේමනේ අපි ඉන්නේ. එතකොට මොඩකම කියලා දන්නේ
නැහැ. අනේ හරි. එහෙමත් ගන්න පුළුවන්. මොඩකම පෙන්වන එක්කෙනා තමයි සත්පුරුෂයා. හැබැයි තාම මාර්ගය පෙන්වුවේ නැහැ. ආර්ය දර්ශනයෙන් පෙන්වුවේ නැහැ.
එහෙමයි සර්.
මොඩකමෙන් ඇත්ත හොයන්න බෑ කියන මට්ටමකට එනවා. ලෝකෙන් ඇත්ත හොයන්න බෑ.
මේ මොඩකම මේ ඉන්නකොට මොඩකම හොයන්න
බෑනේ.
පිස්සු මනුස්සයාට පිස්සු කියලා තේරෙන්නේ නැහැනේ.
අන්න හරි. පිස්සු මනුස්සයාට පිස්සු කියලා තේරුම් කරන එක කොච්චර අමාරුද?
බෑනේ කියනවා. ගහන්න හරි අමාරුයි.
මෙන්න ඒක තේරුම් ගත්තොත් නේ ඊට පස්සේ යාම බෙහෙත් හොයාගෙන ගොබොන්නේ දොස්තරව හොයාගෙන යන්නේ. අන්න ඒ මට්ටමට ගේන කෙනා සත්පුරුෂය. හැබැයි දැන් බෙහෙත් දීලා නැහැ. මොඩකම පෙන්නන. නේද?
සර් දැන් මේ සියලු ධර්මය ටික 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 කිය කිය ගේන්නේ අර මමායනයෙන් නිවීම වගේ පැත්තකට. මමස්වය ඉස්මතු වෙනවා. මනින ගතිය, විනිශ්චය දින ගතිය, නිකන් අන්න ඒකෙන් නිවෙන්න නේද?
මට තනියෙන් මේක බෑ කියන තැනට ගේන්න.
ඔව්. එතකොට රියලි ප්‍රශ්නේ, ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ බුර බුර මමායනේ බිරීම කියලා දැම්මොත් ඔන්න ඔය ගතියෙන් නිවෙන්න. ඔය ගතිය තියෙනකන් පතන පනවනවා. මෙතන මෙත ඔන්න ඔය ගතිය තියෙනකන් ගෝචරත්වයකට යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ මැනීම, විනිශ්චය දෙන ගතිය. ඔන්න ඔය ඕක පේද්දිම නිකන් ඔන්න ඕකෙන් ඔතනින් නිවෙන්න. එතකොට
එතෙන්ට කියන්නේ දහම ඇහෙන සුදුසුකම නැහැ කියලානේ කියන්න
තියෙන්නේ. එතනස එතකොට මමායෙනින් නිවෙන්න ඉස්සර වෙලා මමායනේ තේරුම් ගන්න තමයි, මමායනේ ගන්න තමයි ඔය දැන් අපි ගෙනෙන්නේ.
මාත් අන්න අතෙන්ට
තේරෙනවා. මමායනේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඉපැ.
මේ ගලපන ගතිය තියෙන
ගතිය
කියලා පෙන්වන්න ඕනේ.
ඔව්. ඒකම ඒකටමනේ අහුවෙන්නේ. එතනට මේ ફોකස් වුණොත් එතනින් ඊට පස්සේ ගලපන ගතිය නැති වෙනවනේ. එතකොට තමයි අර නිවෙන්න මාර්ගයට යන්න පුළුවන් වෙන්නේ කියලා තමයි මට දැන් ඔය තේරෙන්නේ.
සර්නිකම් මට දැන් මතක් වුණා මෙහෙම එකක්. ඒක මට ෆෙෂනබල් එකක් ඉස්සර ඉඳලා තිබ්බ. සර් යවකලාපිය කියලා සූත්‍රයක අස්මීති භික්කවේ මඤ්ඤිත මේකං අයමාහමස්මීති මඤ්ඤිත මේකං ගණ්ඩන් සල්ල ඔහොම ඔහොම ගොඩක් විස්තර කරලා පපංච මේතං අර කම්පනයක් පන්දන මේතං මානගත අන්තිමට ඒක ඉවර කරන්න නිසා මානගත මේතං කියලා. කෙලින්ම මට දැන් හිතෙනවා ඒ වගේ සූත්‍රයක් ගැඹුර මට හිතා ගන්නත් බෑ. මට ඒක විස්තර කරන්නම් තේරෙන්නේ නැහැ. පොඩි ඩිරෙක්ෂන් එකක් මට පේන්නේ සර්. කම්පනයක් ස්පන්දනයක් මානගත මේතංගක කෙලින්ම අස්මීති වෙමි කියන තැනටම ෆෝකස් කරලා යවකලාපීය වගේ. මේ මට දැන් නිකන් හිතුණා මට ඒ සූත්‍රය ආයේ ඇහුවොත් හොඳයි වගේ. මේ එහෙම අදහසකුත් මේ දැන් මට ආවස. බයකුත් එනවස. බයකුත් කියන්නේ මේ මම යන්නේ මැනීම කියන පැත්ත කියන එක එද්දි.
ඇහෙන්නේ නෑ නේද?
අපි ගැනම බයක් එන්න ඕන. අපි මේ තාම ගලපනව නේද? තාම නීවරණ මනස නේද? එන්න බලන්න කිව්වට ඒ පැත්තට යනවද? දහම ඇහෙනවද? අපි දැන් ඔන්නක දකින්න හැකියාව තියනවා නම් ඒ පැත්තට නී යමු වෙන්නේ. ආයේ අපිට තව තව ගලපන්න නෙමෙයි නේද? හොඳයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි අදට එතනින් අවසන් කරමු. මම හිතනවා පොඩි කාලයක් වුණාට කියන්න ඕන ගැඹුරුම ටික කතා වුණා කියලා. අපි අද දවසෙත් මේ සාකච්ඡාව කරපු පින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. මේවට අපිට උදව්පකාරී කරන අපට සම්බන්ධ වෙන ඒ වගේම පින් බලාපොරොත්තු ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් සියල්ල අනුමෝදන් වෙත්වා කියලා හිමියන්ට පින් අනුමෝදන් කරමු. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂයෙන් අපිට මේ ධර්මය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාව ආරක්ෂා කරන්න. ඒ වගේම අපත් අපේ පවුල්වල සැනවත් ආරක්ෂා කරන්න. අපිට මෙලෝ වශයෙන් ඇති වෙන යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවය ලෙඩ දුකක් සර සතුරු උපද්‍රවය ස්වභාවික උපද්‍රවය ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ හැම අවස්ථාවෙම දිව්‍ය ආරක්ෂාව ලබා දෙන්න ඒවා සමනය කරලා දෙන්න තව තවත් අපිට දහම හොයන්න විමසන්න ඒ දෙන්න අවස්ථාව සලසලා දෙන්න කියලා දෙවියන්ට පණ අනුමෝදනා කරමු. යම් කිසි මළගේ ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටට අනුමෝදන් වෙන්න සතුටටපත් වෙන්න හොඳ තැනක උත්පත්තියක් ලබා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා කරගන්න. අද සාකච්ඡාවේ හිටිය අයත් නැවත නැවත මේක අහන අයත් මේ සාකච්ඡාවත් මේ ජීවිතය තුළම දහම දකින්න උදව් උපකාරය